ඔව් ජයන්ත මහත්මයා දැන් සමිඳ මහත්මයාගේ ලයින් එක drop වුණා. We can impress this under just මම කතා කරන්න හින්ද වෙන්නේ නැති. මේ කට්ටිය මෙතන ඉන්න නිසා දැන් අපිට පුළුවන් ටිකක් සාකච්ඡා කරන්න සමිඳ මහත්මයාට සම්බන්ධ වෙනකන් හිමුනම්. අද බාධා ගොඩාක් සිද්ධ වුණා මේ
ඔව් දලුවත් මහත්මයා මම හිතන්නේ අර මම ඉස්සෙල්ලා කතා කරපු වෙලාවේ මේ කිව්වේ නැහැ මොකද්ද ගාථාව කියලා කරණීයමත් සූත්‍රයේ ඒකේ අන්තිමට කියනවා මේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේතං නහිජාතු ගබ්බසෙයං පුනරේතිති කියලා. එතකොට අර දැන් සමින්ද මහත්මයාත් කතා කරලා අපි සමහර වෙලාවට සීලයන් රකින්නවා මේ දෘෂ්ටියකින් යුතුව කියලා. කියන්නේ තණ්හා දෘෂ්ටි මාන කියන දේවල් මත පිහිටලා රකින්න සීලෙකුත් තියෙනවා. එතකොට අන්න එතෙන්දී මේ කර්ණීය මත සූත්‍රයේදී කියන්නේ මේ දිට්ඨිංච අනුපගම්ම සීලව. අනුපගම්ම කියන්නේ නොවැටි. ඒ කියන්නේ දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික නොවි වෙනත් දෘෂ්ටි වලට වැටෙන්නේ නැතුව මේ දස්සනේන සම්පන්න. දර්ශනයෙන් යුක්ත වෙලා කාමේසු විනෙය්‍ය ගේදා. කියන්නේ කාමයන් පිළිබඳ ඇතිවන ගේදේ නැත්තම් තණ්හාව එකකින් අයින් වෙලා විනෙය්‍යකෙන් අයින් වෙනවා කියන එක විනෙය්‍යගේ දන් නැහි ජාතු ගබ්බසියන් ඒකට නැවතත් ගර්භවාසයකට එන්නේ නැහැ ඒක. ඒ කියන්නේ මේ කාම ලෝකය කියන එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන එක ගැන තමයි කියන්නේ. ඒක හැබැයි පටන් ගන්න තැන අපි කල්පනා කරොත් පටන් ගන්නේ කියන්නේ මිත්‍යා දෘෂ්ටියකට නොඇති මේ සීලේක පිළිපැදීමෙන්ම තමයි එතනට යන්න පුළුවන් කියලා මම හිතන්නේ. සමින්ද මහත්මයා දැන් අපිට සම්බන්ධ වෙලා ඉන්නවද සමින්ද මහත්මයා?
ඔව් සම්බන්ධ සමින්ද මහත්මයා ඉන්නව නේද?
ඔව් මම සම්බන්ධ වුණා. ඇහෙනවද?
ආ දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා. තුසිත
ඇහෙනවා. හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා.
ඔව් මේ හොඳයි. શબ્දය පැහැදිලි නැත්තම් මට මේ મેસેජ් එකක් කරවන්න. මම හිතන්නේ මං කතා කරන එක තමයි ඇහෙන්නේ නැත්තේ. මේ අනික කතානක මට නම් ඇහුණා. ඉතින් අපි කතා කරේ මේ සීලය සම්පූර්ණ කරන්නේ කොහොමද, ක්‍රමානුකූලව සීලයක් රකින්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ. පාරමිතා පුරණේදී මේ තණ්හාවේ මට්ටම් තුනකට මේ බෙදා දක්වලා පාරමිතා දේශනා කරලා තියෙනවා. නමුත් තණ්හාවේ මට්ටම් ගත්තොත් කෝටි සංඛ්‍යාත ප්‍රභේදයන් තියෙනවා. ඒ හින්දා මට්ටම් ගණනාවක් තියෙනවා. නමුත් අපිට ප්‍රධාන වශයෙන් පාරමිතාවලදී පාරමිතා සංඛ්‍යාවට ගන්නේ අඹුදරුවන්, ඥාතීන්, තමන්සයිති වස්තුව සම්බන්ධයෙන් අතහැරීම් කරමින් පාරමිතා පූර්ණේ තමයි මේ පාරමිතා සංඛ්‍යාවට ගන්නේ. ශරීර අංග තමන්ගේ අත, තමන්ගේ කය, තමන්ගේ ඇස්, තමන්ගේ කෙස් ආදී, තමන්ගේ ලේ ආදී ශරීර අංග පරිත්‍යාග කරමින් පාරමිතා පූර්ණේ තමයි උපපාරමී කියලා හඳුන්වන්නේ. ජීවිතයත් අතහැරලා පාරමිතා පූර්ණේ පරමත්ත පාරමිතා කියලා හඳුන්වනවා. දැන් මේ විදිහට පාරමිතාවන්හිදී මට්ටම් තුනකින් සාකච්ඡා කරන එක අද අපි සාකච්ඡා කරනකොට මේ පළවෙනි මට්ටමම අතිවිශාල පරාසයක යෙදෙන නිසා ඒ මට්ටම දෙකට බෙදලා සාකච්ඡා කරමු. මොකද අඹුදරු, ඥාති මිත්‍රාදීන් කියන අංග වස්තුවට තියෙන තණ්හාවට වඩා අධික තණ්හාවක් තියෙන අංගයක්. ඉතින් ඒ නිසා අපි මට්ටම් හතරකට කතා කරමු. කොහොමද මේ ප්‍රාණඝාතයෙන් වළකින්නේ? ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියලා තියෙන සීමාවල් මොනවද කියලා කතා කරමු. දැන් කොහොමද වළකින්නේ කියලා කියනවා නම් දැන් අපිට අපි හිතමු අපේ වස්තුව නිසා ප්‍රාණඝාතය කරන්න සිද්ධ වෙනවා. මොකද වස්තුවට තියෙන තණ්හාව නිසා. මේ වස්තුව කියලා කිව්වහම නොඑක් ප්‍රභේදයන් තියෙනවා. නොවටිනා වස්තුන් තියෙනවා, බහුලව තියෙන වස්තුන් තියෙනවා, ඊට අමතරව වටිනා කියන වස්තුන් තියෙනවා. දැන් අපි අද දන් දෙනවා කියලා හිතන්නේ සමහරවිට අපි කෙනෙකුට කන්න දෙනවා, සමහරවිට 10 දෙනෙකුට 20 දෙනෙකුට ආහාර පාන දෙනවා. ඉතින් ඒ විදිහට අතහැරීමක් කරනවා. අපි හිතනවා මෙන්න මේව තමයි අතහරින්න පුළුවන්, මෙන්න මේව අතහරින්න බෑ කියලා සීමාවක් හදාගෙන තියෙනවා. ඒකෙදි මේ දාණය තමයි විශේෂයෙන්ම මේ සීලයට බලපාන්නේ. මේ සීලයට කලින් දානය ප්‍රගුණ කරන්න කියලා කියලා තියෙනවා. අපි ඒක වෙන දවසකදී කතා කරමු. මේ අපි හිතමු දැන් අපිට භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන ඇහැට පේන කුඩාම සතාගේ ඉඳලා සචේතනිකව ප්‍රාණය නැති කරන්න එපා. ප්‍රාණඝාතයක් කරන්න එපා කියනවා. හිතලා ඇහැට පේන කුඩාම සතාගේ ඉඳලා. කුඩාම සතා කියලා තියෙන්නේ කුරා කුහුඹියා කියලා, කුරා කුහුඹුවා කියලා කියලා තියෙනවා. මේ සාමාන්‍ය අපිට පේන නිතර ඉන්න මේ තෙල් කුඹියකට වඩා, චූටි නයි කුඹියකට වඩා ඉතාම කුඩා වූ, ඇහැට පේනවා හොඳින් බැලුවොත් ඒ කුඹියට කියන කුරා කුහුඹියා කියලා. ඉතින් ඒ කුරා කුහුඹියාගේ ඉඳලා ඇහැට පේන හැම සතෙක්ම මරණකන වත්තන්න ඕනේ මේ ප්‍රාණඝාතයෙන් වළකින්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ. අපි හිතමු අපේ ආහාර පාන තියෙනවා, මීයන්ගෙන් ඒ ආහාර පාන වලට බාධාවල් පැමිණෙනවා, බාහිර හානි පැමිණෙනවා. ඒ හානි පැමිණෙනාම අපිට ඒ පිළිබඳව මනාපයක් ඇති වෙන්නේ නැහැ, අකමැත්තක් ඇති වෙනවා. ඒ අකමැත්ත වර්ධනය වෙලා ද්වේෂය, ක්‍රෝධය බවට පත් වෙලා ප්‍රාණඝාතය කරන්න තරම් දියුණු වුණොත් අපි ඒ සතාව මරන්න ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු මීයන් කරපොත්තන් ආදී කුඩා සත්තු ගැන කතා කරොත් මම හිතන්නේ මේ කාරණේ දිලේසි. ඉතින් මේ විදිහට දැන් අපි හිතමු අපේ යම් කිසි ආහාර පානවලට මීයන්ගින් කරදර එනවා. මේ මීයට මේ දේවල් කන්න දෙන්න කියලා නැහැ. නමුත් මරන්න එපා කියලා දෙනවා විශේෂයෙන්. ඉතින් මරන්නේ නැතුව යම් ක්‍රමයකින් මේ දේ වළක්ව ගන්න කන් වලකිනකන් මේ උවදුර නවතිනකන් ප්‍රාණඝාතය කරන්න හිතන්නේ නැතුව අන්න උපාය මාර්ග ගැනීම තමයි පළවෙනි පියවර. ඉතින් එහෙම පුරුදු පුහුණු වුණාම ඒ සත්තු එන මාර්ග වසා දැමීමෙන් හෝ යම්කිසි නොමරන ආකාරයේ මේ පෙට්ටියකට වගේ අල්ලලා, දැල් වලින් හදපු පෙට්ටියකට වගේ අල්ලලා ඈතකට ගිහින් දැමීම ආදී වූ යම් කිසි ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් මරන්නේ නැතුව. මේ මරණවා කියන එක පිළියමක් හැටියට හිතන්නෙම නැතිව වෙන්න ඕනේ. එය පුරුදු පුහුණු වෙන්න ඕනේ. අන්නේ විදිහට වස්තුව නිසා සත්තු මරන්නේ නැහැ කියන එක තමයි පළවෙනි පුහුණු වීම. නමුත් ඒ වස්තුව කියන එකත් අපි හිතනාට වඩා ලොකු පරාසයක දුවනවා. මොකද දුර්ලභ වස්තු, වටිනා වස්තුවට හානි පමුණෙද්දී තමන්ට ඉවසන්න බැරි වෙනවා සමහර කෙනෙකුට. ඉතින් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි දන් දෙනවා කියලා ආහාර පාන ආදී විවිධ දේවල් දන් දෙනවා තමයි. නමුත් අපේ තියෙන ගෙදරක තියෙන එකම පුටු මේස කට්ටලය දන් දෙන්න හිතන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවත් මට මේ පුටු ටිකයි මේසේ දෙනවද කියලා එහෙම දෙන්න හිතන්නේ නැහැ. මොකද ඒ පිළිබඳව අපි වෙන දෙයක් හැටියට හිතන්නේත් නැහැ. නමුත් ඒකත් වස්තුවටමයි තියෙන්නේ. ඒකත් අතහැරිය යුතු කාරණාවක්. නමුත් ප්‍රමාණිකූලව දානය පුරුදු වීමේදී ඒ දේවල් අතරින් පුළුවන් වෙනවා. නමුත් එකපාරටම ඒ වගේ දේවල් පුහුණු වෙන්න කියලා නැහැ. ඒකින් ප්‍රමාණිකූලව පුහුණු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට හිතුවාම අපේ ගෙදරත් අපේ ගයක් තියෙනවනම් එකම ගයක් නම් තියෙන්නේ ඒ ගයක් වස්තුවක්. වස්තුව කියන සංකල්පන ගන්න. ඉතින් කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවොත් අපිට ඔය ගේ දෙන්න කියලා කියෙන් කී දෙනෙකුට අතාරින්න පුළුවන්ද? එහෙම අතාරින්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා තමන්ට අතහැරීම අමාරුයි කියලා කියන්නේ තමන් තුළ තෘෂ්ණාව තියෙනවා කියන එකයි. මේ තෘෂ්ණාව සමග යන ගමනක් නෙමෙයි. මේ තෘෂ්ණාවත් එක්ක නිවන් දකින්න බෑ. නමුත් ක්‍රමානුකූලව තෘෂ්ණාව නැති කරන, තමන් තුළින් ඉවත් කරන මාර්ගයක් තමයි මේ දානය, සීලය, භාවනාවාදී ප්‍රතිපදාව තුළ තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරලා බලන්න දැන් තමන්ගේ නිවසට කොයිතරම් තණ්හාවක් තිබුණත් කවුරුවත් පිල්ලුවට දෙන්නේ නැති වුණත් බැරි වෙලාවක්වත් ගම් වතුරක් ගැලුවොත්, මහා කුණාටුවක් හැමුවොත්, එහෙම නැත්නම් ඒ වගේ ව්‍යසනයක් ගින්නක් හටගත්තොත් වගේ ව්‍යසනයක් ඇති වුණොත් අපි ගේ ගැන හිතනවද? ගේ ගැන හිතන්නේ නැහැ. මොකද ඊටත් වඩා තණ්හාව තියෙන මේ අපේ අමුතර ඥාතීන්, මිත්‍රයන් ඉන්නව බේරගන්න. ඉතින් ඒ නිසා ගින්න හටගත්තාම gedata kin tanhava එක පාට නැති වුණා වගේ දැනෙනවා. ඒ මොකද ඊට වැඩි තණ්හාවක් අපි අල්ලගන්න නිසා. ඉතින් ඒ වෙලාවේදී අපි ක්‍රියාත්මක වෙන්නේ නිවස බේරගන්න නෙමෙයි, ඉස්සල්ලාම ගේ තුල ඉන්න අපගේ අඹුවන්, දරුවන්, ඥාතීන්, මිත්‍රයන් ආදී පුද්ගලයන්ව බේරගන්න තමයි ඉස්සල්ලාම ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මේ අඹුතරු ඥාති මිත්‍රාදීන් පිළිබඳව තියෙන සංහාව වස්තුවේ තියෙන සංහාවට වඩා අධිකයි, වැඩි කියන එකයි. ඉතින් ඒ ගින්නක් වැනි අවස්ථාවකදී පළවෙනිම ක්‍රියාත්මක වෙලා gedara ඉන්න සියලුම පිරිස එළියට ගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ අපි හිතන්නේ අපේ වටිනාම බඩු ටික ඉස්සලාම බේරගන්න. ඒ තණ්හාව අනුව තමයි ඒ පිළිබඳව යම් කිසි තරහතරම, ඒ කියන්නේ අනුපිළිවෙලක් අපි හිතාගන්නේ. තණ්හාව වැඩි දේ තමයි ඉස්සලාම රැකගන්න හිතන්නේ. මෙන්න මේ විදිහට මේ තණ්හාව තියෙන ආකාරය අපි අවබෝධ කරගන්න ඕන. අපිට එක එක්කිනාට තණ්හාව කියන්නේ විවිධ ආකාරයකට. තමන්ගේ තණ්හාව තමන් අවබෝධ කරගන්න ඕන. මේ තණ්හාව හරියටම අවබෝධ කරගන්නවට තමයි දුක්ඛ සමුදය කියන ආරසත්ත අවබෝධ කරගත්ත කියලා කියන්නේ. ඉතින් ඒ தත්ත්වයට යන්න එකපාරට බෑ. ඒ නිසා ක්‍රමානුකූලව තමන්ගේ තණ්හාව මොන දේවල් වලටද තියෙන්නේ, මොන දේවල් වලට වැඩිද, මොන දේවල් වලට අඩුද කියන එක හොඳින් නුවණින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ අනුව තමයි තමන්ට දන් දෙන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, මේ හැමදේම කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තමන්ට තියෙන තණ්හාවේ මට්ටම් අනුව. ඉතින් අපි බලමු දැන් වස්තුව නිසා සතෙක් මරන්නේ නැහැ කියලා කාලයක් තිස්සේ පුරුදු පුහුණු වෙච්ච පුද්ගලයෙකුට තමන්ගේ අම්මා තාත්තා ගාවට සතෙක් ආවොත් මරන්නේ හානි කරන්න, තමන්ගේ දරුවා ගාවට සතෙක් ආවොත් හානි කරන්න, ඒ පුද්ගලයාට පුළුවන් වෙනවද නොමර ඉන්න තරම් හිතේ පාලනය කැටි කර ගන්න? මෙහෙමයි, දැන් අපිට කියලා නැහැ දැන් අපේ දරුවා ගාවට සතෙක් ආවම ඒ දරුවාව සතාට කන්න දෙන්න කියලා නැහැ. නමුත් කියලා තියෙන්නේ අපිට ආරක්ෂා වෙන්න පුළුවන්, නමුත් ඒ සතාව මරන්න එපා කියන එක. ඉතින් හරියටම ධර්ම කාරණා දන්නේ නැත්නම් ඒ වෙලාවට අපිට හිතෙනවා මේ වෙලාවේ මරලා බේරෙන එක ලේසි. ඊට පස්සේ තව දෙයක් කරලා හරි නිවන් දකින්න උත්සාහ කරනවා, මේ වෙලාවේ නම් මරලා තමයි බේරෙන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් අපි හිතමු තමන්ගේ දරුවා ගාවට ණයෙක් එනවා, පත්තෑයෙක් එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ගත්තොත් එහෙම ඒ සතාව මරන්න හිතන අවස්ථා වැඩි. මෙතනදිත් අපිට කියනවා මරණයක මරණවා කියන කාරණාව පිළියමක් හැටියට හිතන්න එපා. මරණය කියන කාරණාව මරණ චේතනාව ඇති කරගන්න එපා. නමුත් මේ සතා වළක්වන්න පුළුවන් මරන්නේ නැතුව. හැබැයි යම් අවස්ථාවක අපේ තුමු දුෂ්කරම අවස්ථාවක්. සාමාන්‍යයෙන් නම් මෙවැනි කාරණා වුණාම මිනිස්සු මරන්න යෙදෙන්නේ සත්තුන්ව, දැන් ගෙයක් තුලට සතෙක් ආවොත්, විසකුරු සතෙක් ආවොත් මරන්න හිතන්නේ ලේසියෙන් මේ අවස්ථාවෙන් බේරෙන්න පුළුවන් මරලා. මොකද බේරන්න ගියාම ඒ සතාට හානියකුත් නොකර ඒ සතාව එළියට දානවා කියන එක මහත් වූ ආයාසයකින් කරන්න ඕනේ. ඉතින් බොහෝ දෙනෙක් ඔය අමතර මහන්සියට කැමති නෑ. ඒ නිසා තමයි ලේසියට මරන්න යෙදিলা තියෙන්නේ. නමුත් මේ අවස්ථාවකදී අපි හිතමු සාමාන්‍යයෙන් නම් මේ මෙවගේ අවස්ථාවක් කරා මේ සතා වළක්වන්න පුළුවන් මරන්න නැතුව. නමුත් යම් කිසි විදියකින් අපිට අවස්ථාවක් ලැබුණොත් එක්ක මේ සතාව මරන්නම ඕනේ, එහෙම නැත්නම් මේ සතා අනිවාර්යෙන් මේ දරුවට හානි කරනවා කියන අවස්ථාවක් ආවොත් එම අපි මොකද ගන්න තීරණය? මෙන්න මේ තීරණේ ඊටම වැදගත්. මේ තීරණය ගන්න හොඳින් දහම අහලා තියෙන්න ඕනේ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් හිතෙන්නේ මරණයකම ඉතාම පහසු මරණයක තමයි ලේසිම ක්‍රමය කියලා තමන්ට වැටහෙන්නේ. මේ අවස්ථාවේදී අපි හිතන්න ඕනේ දැන් මේ දරුවව ආරක්ෂා කරන්න නිසා මම මරන්න හිතනවා මේ සතාව. බාගතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා ප්‍රාණඝාතය කරන තාක්කල් නිවන් දකින්න බෑ. එතකොට ප්‍රාණඝාතය කරන හේතුව මොකක් වුණත් ප්‍රාණඝාතය කර කර නිවන් දකින්නම බෑ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕනේ දැන් මේ දරුවව අපිට සර්වසම්පූර්ණයෙන් ආරක්ෂා කරන්න පුළුවන්ද? පුළුවන් නම් මොන ක්‍රමයකට අපි හිටියොත්ද දරුවට ආරක්ෂාව සපයන්න පුළුවන්? හොඳම උදාහරණේ අපේ මහා බෝසතාණන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේගේ වහන්සේලාගේ චරිත අපි දිහා අපි බැලුවාම අපිට පේනවා දැන් සාමාන්‍ය චරිත දිහා බැලුවාම සාමාන්‍යයෙන් දෙමව්පියන් උපරිමයෙන් ආරක්ෂා කරන්න යෙදෙනවා තමන්ගේ දරුවන්ව. නමුත් ඒ දරුවෝ සමහරවිට අනතුරකට ලක් වෙලා මිය යන්න පුළුවන්. සතෙක් දක්ෂ කරලා මියන්න පුළුවන්. එහෙම නැත්නම් නරක දේවල් වලට ඇබ්බැහි වෙලා මියන්න පුළුවන්. දරුණු රෝග තත්ත්වයකට පත් වෙලා මියන්න පුළුවන්. මේ තත්ත්වවලදී දෙමව්පියන් අසරණයි. නමුත් යම් දෙම පුද්ගලයෙකුට පුළුවන් නම් ඕනෑම තත්ත්වයක් තුල තමන්ගේ ඥාතීන් ආරක්ෂා කරන්න, එහෙම තත්ත්වයකට ඒ පුද්ගලයා එන්නේ කොහොමද? මහා බෝසත්තුරු නැත්නම් චූල බෝසත්තුරු එන ආකාරයට, රහතන් වහන්සේලා ඒ පැමිණලා තියෙන ආකාරය තමයි වෙන්න තියෙන්නේ. ඒ කොහොමද? තමන් සීලය රකිනවා. සීලය රැක්කහම තමන්ව මරණයට පත් වුණත් තමන් ඉපදෙන්නේ හොතනක. ඉන්පසු ඒ සීලේ ආනිසංස නිසා තමන්ට මැරෙන්න වෙන්නේ නැහැ, තමන්ගේ ඥාතීන්ට මැරෙන්න වෙන්නේ නැහැ කියන ආනිසංසය තියෙනවා. ඒක එන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු ඉස්සරහට. එතනදී භාගතුන් වහන්සේ උදාහරණයක් ගන්නවා නම්, ඒ මහා බෝසත්යන් වහන්සේ අනන්ත අප්‍රමාණ ජීවිත භාවවල තමන් ප්‍රාණඝාතයෙන් වැළකීලා නිසා, කිසිම ඥාතියෙක් නිසාවත් ප්‍රාණඝාත නොකරලා නිසා, ඒ හේතුවෙන් භාගතුන් වහන්සේට පුළුවන් වෙනවා ඒ සියලුම දෙනාට හැමදාටම සැපසහිත තත්ත්වයකට පත් කරන්න, ඒ සියලු දෙනාට ඉතාම හොඳ සහනදායි තත්ත්වයක් ලබා දෙන්න පුළුවන් වෙනවා මහා බෝසතාණන් වහන්සේට. මේකට හොඳම උදාහරණය තමයි ධර්මපාල ජාතකය. මහා ධර්මපාල ජාතකයේදී බෝසතාණන් වහන්සේ කොහොමද එහෙම තමන්ගේ පුතා ගැන කියන්නේ කියලා, මේ බෝසතාණන් වහන්සේගේ පියා ඒ බෝසතාණන් වහන්සේ ගැන කොහොමද ප්‍රකාශ කරන්නේ, අඩු වශයෙන් මැරෙන්නේම නැහැ කියලා කියන කාරණේ විශේෂයි. ඒක පරම්පරා ගණනාවක් ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් ලැබෙන ආනිසංසයක් හැටියට දක්වලා තියෙනවා. ඉතින් අපි අවුරුදු සෑහෙන ගණනක් ප්‍රාණඝාත කරලා එක පාට නවත්තුව ගමන් එවැනි ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි අපේ දරුවන්ට පුරුදු කරොත් ජීවිතේ පටන් ගන්න දවසේ ඉඳලා ප්‍රාණඝාතයෙන් වැළකින්න, ඒ දරුවන්ගේ දරුවන්ට හෝ ඒ දරුවන්ට හෝ මෙවැනි ප්‍රකාශයක් කරන්න ලැබෙනවා. මොකද පරම්පරා ගණනාවක් මරන්නේ නැති වුණාම ඒ පින් වලට සුදුසු දරුවෝ ඒ පවුල් වල ඉපදෙන්නේ. ඉතින් ඒ නිසා කලින් ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටිය උත්තමයෝ මේ පවුල් වලට ඉපදෙන්න යෙදෙනවා. ඉතින් ඒ කාරණේදී දෙමෝපියන්ට ලොකු සහතිකයක් ලැබෙනවා, ලොකු විශ්වාසයක් ලැබෙනවා. අපේ පවුල් වල කවුරුවක්වත් කිසිම කෙනෙක් අඩුම වයසකින් මැරෙන්නේ නැහැ, අඩු වයසකින් මැරෙන්නේ නැහැ, කිසිම රෝගයකින්වත් අනතුරකින්වත් මැරෙන්නේ නැහැ කියන්නේ. ඉතින් මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ විශේෂානිසංසයම ඒකම තමයි. කොටිම කියනවා නම් යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කරන එකේ නොකරන එකේ වාසි අවාසි වෙනම දැනගන්න ඕනේ. ඉතින් මේ විදිහට කල්පනා කරලා තව බොහෝ දේ කියන්න තියෙනවා, කාල වේලාව සහ බාධක නිසා මම කෙටියෙන් කියන්නේ. බොහෝ දේ කල්පනා කරලා දරුවව මරුණත් මම මේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ, නමුත් ප්‍රාණඝාතය නොකර පුළුවන් තරම් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා කියලා සිතවිල්ලක් ඇති කර ගන්නවා නම් තමන් මේ දෙවෙනි ආකාරයේ තණ්හාව, දෙවෙනි මට්ටමේ තණ්හාව ජයගත්තා වෙනවා ප්‍රාණඝාතය සම්බන්ධයෙන්. නමුත් මේ එක පැත්තක් සම්බන්ධයෙන් විතරයි. ඊට ඉහලින් තියෙන්නේ තමන්ගේ අතපය අවයව වලට හානි කරද්දී ඒ සතාව මරන්න හැකියාව තියෙද්දි මරන්න නැතුව ඉන්න තමන් හිත පාලනය කරගනියි. ඉතින් ඒ සම්බන්ධෙනුත් මේ භාගතුන් වහන්සේගේ ධර්මය විශේෂයෙන් අහන්න ඕනේ. ඒ අහලා සිහිය පවත්වන්නේ කොහොමද කියලා පුරුදු පුහුණු වුණාම ප්‍රාණඝාතය නොකර ඉන්න පුළුවන් වෙනවා මිසක් එහෙම නැති වුණොත් එම අපි කොයිතරම් හිතන් හිටියත් ඒ අවස්ථාවටපත් වුණාම අපිට අපි ක්‍රියාත්මක වෙන විදිය පාලනය කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපිට ප්‍රාණඝාතයෙන් වළකින්න බැරි වෙනවා ඒ වගේ අවස්ථාවලදී. ඒ වගේ පුරුදු පුහුණු වෙලා තමන් තමන්ගේ අතපය අවයව වෙනුවෙන්වත් බේරගන්නවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා හිතලා සමාදන් වෙලා ජීවිතේ ගියත් තමන්ගේ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා මට්ටමක් සමාදන් වෙනවා නම් අන්න ඒ මට්ටම තමයි සර්ව සම්පූර්ණයෙන් මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වුණා කියලා තියෙන්නේ. ඒකේදී කරුණ සලකන්න තියෙනවා මෙහෙම. දැන් ප්‍රාණඝාතයේ කිරීමේ වාසිය මොනවා වාසියක් තියෙනවා නම් මොකද, ඥානිසංසයක් තියෙනවා නම් කුමක්ද, ආදීනවය කියන අවාසියක් තියෙනවා නම් ඒ මොකක්ද කියලා අපි නුවණින් දැනගන්න ඕනේ. මෙහිදී දැන් ප්‍රාණඝාතයක් කියන එක කරාම අපි හිතමු අපි මදුරුවෙක් මරනවා. මේ මදුරුවෙක් මරන්න අපි සමහරලාට වැඩි වෙලාවක් ගත කරන්නෙත් නැහැ. අතක් උස්සනවා, ඔසවනවා, පහත් කරනවා වගේ සුළු වෙලාවක් අපි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි ක්‍රියාත්මක වෙන්නේ සිත් කෝටි ගණනකින්. ඒ එක සිතක් පළ දුන්නත් එක ජීවිතයකදී අල්පායුෂ්කව මැරෙන්න පුළුවන්. සෙම් ප්‍රතිශාවී ඉඳලා පිළිකාව දක්වා ඕනෑම රෝගයක් වැළඳෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඵල විපාකයක් තියෙනවා. නමුත් අපිට අපි හිතමු දැන් මේ ජීවිතේ ප්‍රාණඝාතය කරලා තමන්ව මරන්න වෙන සතාව මරලා අපි බේරුණාම එක සැරයක් බේරුණා වෙනවා. නමුත් ඒ හේතුව නිසා සමහරලාට ජීවිත 10000කදී මැරෙන්න වෙනවද? 20000කදී මැරෙන්න වෙනවද? 30000කදී මැරෙන්න වෙනවද කියලාත් අපි හරියටම දන්නේ නැහැ. ඒ තරම් විශාල වර්ගණනකින් මැරෙන්න වෙන බව කියලා තියෙනවා. එක එළුවෙක්ගේ ගෙල සින්දහම එළුවගේ ලෝම ගණන්ට ඒ ලෝම ගණන්ට මැරෙන්න සිද්ධ වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා සංසාරය අසාධාරණයි නෙමෙයි, සංසාරي භයානකයි. මොකද එක සතෙක්ව මරුවාම අපිට ඒ වෙනුවෙන් එක වාරයක් මැරිලා ඒ කර්මයට විපාකයේ හිලව් කරගන්න පුළුවන් නම් කොයිතරම් සහනයක්ද? නමුත් එහෙම සහනයක් මේ සංසාරේ නැහැ. ඒ කියන්නේ අපි එක කර්මයක් කරන්ද සිත් කෝටි ප්‍රකෝටි ගණක් භාවිතා කරනවා. ප්‍රාණඝාතයක් කිරීමේදී අතක් ඔසවලා අතක් පාත් කරත් මදුරෙක් මරන්ද සිත් කෝටි ගණකින් ඒ සතාව මරන්නේ. ඉතින් සමහරලාට ඒ සතාවට වැඩිලා ඒ අත වැඩිලා ඒ සතා අහකට ගියත් අපිට තේරෙන්නේ නැහැ ඒ සතාවට කොපමණ හානියක් සිද්ධ වුණාද කියලා. දැන් සාමාන්‍යයෙන් අපි අපේ ඥාතියෙක් හරි කවුරු හරි කෙනෙක් අපි හිතමු යම්කිසි මෝටර් රථයකින් හරි මෝටර් සයිකලයකින් හරි ගිහිල්ලා අනතුරකට ලක් වුණොත් එම අපි දන්නවා වෛද්‍ය වාර්තා අනුව මේ තරම් ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා, මෙවැනි දහපොලකින් අස්තින් බිඳිලා තියෙනවා, ඒ වගේ අපි දන්නවා විස්තරයක්. නමුත් අපි සතෙකුට හානි කරා කියලා ඒ සතා කෑ ගහන්නෙත් නැහැ. මගේ මේ තරම් ඉන්ද්‍රියන් වලට හානි වුණා, මේ තරම් අස්තින් බිඳුණා, මට මෙවැනි අපහසුකමක් එදා ඉඳලා තිබුණා, එහෙම කියලා කියන්නේ. නමුත් මේ සංසාරයේ තියෙන භයානකම නිසා අපි දැනගත්තත් නැතත් අපිට ඒ කර්මය ආපහු පළ දෙනවා. පළ දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි දෙයකට තමන් කැමති වෙනවට වඩා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට පුළුවන් නම් ප්‍රාණඝාතයෙන් වළකින්න තියෙන අවාසිය මොකද්ද? එවෙලි මැරෙන්න සිද්ධ වෙනවා කියන එක. දැන් මේ මම කතා කරන්නේ අන්තිම මට්ටම ගැන. ඒ අන්තිම මට්ටමේදී අපිට යම් කිසි සතෙක් මරලා මිසක් බේරෙන්න බැරි නම් ඒ සතා මැරුවේ නැත්නම් අපි ජීවත් වෙන්නේ නැත්නම් මේ අවස්ථාවේදී ඒ සතාව මැරුවොත් තියෙන වාසිය තමයි එවෙලි බේරෙන්න ලැබෙනවා. අවාසිය 10000ස්වර 20000ස්වර මැරෙන්න සිද්ධ වෙනවා. ඒ සතාව මරන්න නැතුව ඒ සතාවගේ ප්‍රාණයට හානි කරන්නේ නැතුව අපි මැරුණොත් තියෙන අවාසිය මොකද්ද? ඒ අවස්ථාවේ මැරෙන්න වෙනවා. වාසිය මොකද්ද? ජීවිත ගණනාවකදී, ලක්ෂ කෝටි වාර ගණනාවකදී අපිට ඒ නිසා බේරෙන්න ලැබෙනවා. ඒ කියන්නේ අපි අකමැති තැන්වලදී අපිට මරණයට පත් වෙන්නේ නැතුව ඉන්න හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් භාගතුන් වහන්සේ දේශනා කරන පරිදි භාගතුන් වහන්සේගේ දේශනාව අනුව පින කියන කාරණේ, කුසලයේ කියන කාරණය අවට වඩා අතිශයින්ම ප්‍රබලයි. ඒ නිසා තමයි අපි කලාතුරකින් පින් කරලා මෙවැනි තත්වයකින් ජීවත් වෙන්න ඉපදිච්ච දවසේ ඉඳලා. ඒ කියන්නේ අපිට හැමදාම කන්ද ලැබිලා තියෙනවා, හැමදාම අඳින්න ලැබිලා තියෙනවා, ඉන්න තැනක් කොහොම හරි ලැබිලා තියෙනවා, ඥාතීන් හෝ මිත්‍රයන් හෝ කතා කරන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් යටතේ අපි ඉන්නවා වුණාට හිතලා බලන්න ඒ මනුස්සයා මොන විදිහේ පුණ්‍යයක් කරලා තියෙනවද කියලා හිතුවොත් සමහරලාට සමහර කෙනෙක් ඉතාම අල්පයකින් කරලා තියෙන මේ ජීවිතේ. නමුත් ඉතාම හොඳින් ජීවත් වෙනවා කියලා පේනවා. ඒ මොකද මේ ජනක කුසලයේම අපි උපද්දපු කුසලයේම අතිශයින් ප්‍රබලයි. ඊට උපස්තම්භක වෙන අනික් කුසලෙනුත් අතිශයින් ප්‍රබලයි. ඒ නිසා කලාතුරකින් කරන පිනකින් අපිට ඉතා හොඳින් ඉති හැකි ජීවිතේ පුරාම පව කර කර. නැත්තම් සමහර කෙනෙක්ගේ ජීවිතය දිහා බැලුවාම පාප කර්ම වලින් පිරලා තියෙනවා. ඒ එහෙම තියෙද්දි ඒ පුද්ගලයාට හොඳින් ඉන්න ලැබෙන්නේ පුණ්‍ය කර්මවල ඵල විපාකය වැඩි නිසා. ඒ නිසා තමයි බාගතුන් වහන්සේ දේශනා කරන්නේ අංගුත්තර දුක්ඛ නිපාතේ සූත්‍රයක් තියෙනවා මේ අකුසලයෙන් වැළකීම පිළිබඳව. මම එහි පිටුවන් කැට් කියන්නම්. අංගුත්තර දුක්ඛ නිපාතේ තියෙනවා සූත්‍රයක් සක්ඛා වික්ඛවේ අකුසලං පජහිතුං කියලා සූත්‍රයක්. වික්ෂූනි අකුසලය ප්‍රහාණය කිරීම නැත්නම් නැති කිරීම කරන්න පුළුවන්. ඉතින් බහතුනාස දේශනා කරනවා වික්ෂූනි අකුසලය නැති කිරීම කරන්න බැරි නම් මම අකුසලය නැති කරන්න නැත්නම් ප්‍රහාණය කරන්න කියලා කියන්නේ නැහැ. ඒ විදිහට බහතුනාස දේශනා කරනවා අකුසලය නැති කරන්න පුළුවන් බව. අකුසලය නැති කරන්න උත්සාහ කරනකොට ඒ උත්සාහ කිරීම නිසා මේ දුකක් ඇති වෙනවා නම් අනාගතේ හරදරයක් වෙනවා. මොකද දැන් යම්කිසි පුද්ගලයෙකුට සාමාන්‍ය පුද්ගලයෙකුට ප්‍රාණඝාතය කර කර ඉන්න පුද්ගලයෙකුට ප්‍රාණඝාතයෙන් වළකින්න කිව්වහම ඒ පුද්ගලට හිතෙන්න පුළුවන් ඒ තත්ත්වය බොහොම අමාරු තත්ත්වයක්, දුෂ්කර තත්ත්වයක්, දුක්ඛාගර තත්ත්වයක් කියලා. ඉතින් භාවතනස් දේශනා කරනවා අකුසලය ප්‍රහාණය කරන්න කියලා උත්සාහ කරන්න, ප්‍රහාණ නැති කරන්න උත්සාහ කරන්න නැත්නම් නැති කරන්න කියලා මම කියන්නේ යම් විදිහකින් අකුසලය නවත්තන්න ගියාම නැත්නම් නැවතුහව යම් කිසි කෙනෙක්ට අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම් ඒ කාරණය මම අකුසලය ප්‍රහාණය කරන්න කියලා කියන්නේ නෑ. අකුසලය ප්‍රහාණය කරන පුද්ගලයාට යම් ආකාරයකින් බොහෝ කාලයක් හිතවද්දව පිණිස සුවය පිණිස පවතිනවා නම් අන්‍ය කාරණේ නිසා මම අකුසලය ප්‍රහාණය කළ යුතුයි කියලා කියනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ අපිට මේ දේශනා කරලා තියෙන්නේ පුළුවන් කොටස කියන එකයි. කරන්න පුළුවන් නිසා දේශනා කරලා තියෙන්නේ. මේ දේ කරන්න පුළුවන්, මේ දේ කිරීමෙන් සැපයක් ඇති වෙනවා. මේ කාරණාව තියෙන්නේ මේ විමසන සිංහතුන්ට මම මේ කියන්නම්. අංගුත්තර පළවෙනි පොතේ 114 වෙනි පිටුවේ අන්තිම සූත්‍රය 2129 කියලා නම්බරයක් තියෙන්නේ. ඒ සූත්‍රයේට මෙන්න මේ සූත්‍රයේ මේ කාරණේ සඳහන් වෙනවා. අංගුත්තර නිකායේ පළවෙනි පොතේ 114 වෙනි printed page එකේ මේ කම්පියුටරෙන් බලනවා නම් 151 වෙනි පිටුව. PDF page එක 151, printed page එක 114. මෙන්න මේ කාරණාව සඳහන් වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ කොහොමද මේ ප්‍රාණඝාතය කියන දේ සිද්ධ වෙනවා කියලා තියෙන්නේ? කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. අංග සම්පූර්ණ ප්‍රාණඝාතයක්, එහෙම නැත්නම් කර්මපතයක්, ප්‍රාණඝාත කර්මපතයක් සිද්ධ වෙන්නේ. මොනවද මේ කර්ම පහ? ප්‍රාණියෙක් විය යුතුයි. ඒ කියන්නේ පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ, පණ තියෙන සත්වයෙක් වෙන්න ඕනේ. පණ නැති සත්වයෙක්ගේ මලකනකට පහර දුන්නා කියලා ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. ඊට අමතරව ප්‍රාණයක් තියෙන බව අපි දැනගන්නත් ඕනේ. දෙවෙනි කාරණාව ප්‍රාණ සංඥාව කියනது. දැන් අපි මියගිය පුද්ගලයෙක් කියලා හිතලා, මියගිය සත්වයෙක් කියලා හිතලා යම් දෙයක් කරද්දී ඒ පුද්ගලයා මැරෙනවා නම් එතන ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නෑ. කොටිම කියනවා නම් මේක උදාහරණ තියෙන්නේ, දැන් අපි පිඹුරෙක් කියලා හිතලා කඩුවකින් කොටනවා නම් එතන තියෙන්නේ දර කොටයක් නම් නැත්නම් ගස් කඳක් නම් එතන අපිට ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. මොකද ප්‍රාණියක් නැති නිසා. අපි ගස් කඳක් කියලා හිතලා පිඹුරෙකුට කෙටුවොත් ගස් කඳ වෙන් කරන්න ඕනේ කියලා හිතාගෙන ඒ තත්ත්වයේ උඩදී අපිට ප්‍රාණියක් කියන සංඥාවක් නැති නිසා මේ ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. මේ පළවෙනි කරුණයි දෙවෙනි කරුණයි බලපාන හැටි ප්‍රාණියක් වෙන්න ඕනේ, ප්‍රාණ සංඥාවක් තියෙන්න ඕනේ. ඊට අමතරව වදක සිටුවිල්ල ඇති වෙන්න ඕනේ. කියන්නේ ප්‍රාණඝාතයේ කිරීම පිළිබඳ සිටුවිල්ල ඇති වෙන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න බලන්න කියන්නේ. ඉතින් ඊට අමතරව උපක්‍රමයක් ගන්න ඕනි ඒ ප්‍රාණඝාතේ කරන්න. උපක්‍රම කරන විදි හයක් කියලා තියෙනවා. මේ උපක්‍රමය කියලා කියන්නේ ප්‍රාණඝාතය කිරීම ක්‍රියාත්මක කරන්න ඕනි. ක්‍රියාත්මක කරලා ඒ සතාගේ ජීවිතේ නැති වෙන්නත් ඕනි. ඉතින් මෙන්න මේ කාරණා පහ හරියටම සම්පූර්ණ වුණොත් අංග සම්පූර්ණ ප්‍රාණඝාතයක්. එහෙම නැත්නම් අංග සම්පූර්ණ නොවු ප්‍රාණඝාතයක්. කොටිම කියනවා නම් අපි දැන් බල්ලෙක් අපි තුන් බල්ලෙකුට අපි ගල්කින් ගහනවා. ප්‍රාණය නැති වෙන්න කියලා හිතාගෙන ගහන්නේ. එතකොට ඒ බල්ලට අපි බල්ලෙක් බව දැනගෙන ප්‍රාණීක් බව දැනගෙන ප්‍රාණ සංඥාව පන තියෙන බල්ලෙක් ප්‍රාණ සංඥාව සහිතව මරණ චේතනාව සහිතව අපි ගලක් අරන් ඒ බල්ලට ගහනවා නම් ඒ ගල වැදිලත් ඒ බල්ල මැරුනේ නැත්තම් අංග පහම සම්පූර්ණ වෙන්නේ නැහැ. අංග පහම සම්පූර්ණ වුණොත් මැරුණොත් ප්‍රාණඝාත කර්මපතයක් කියලා කියන්නේ. ඒ කර්මපතය කියලා කියන්නේ අකුසල කර්මයකට වඩා කර්මපතේ ප්‍රබලයි. මොකද සාමාන්‍යයෙන් අකුසල කර්මකින් අපි ජීවත් වෙලා ඉඳද්දී අපිට විපාක දෙන්න පුළුවන් වුණාට කර්මපතයකින් පුළුවන් ඊට අමතරව කර්මපතේ ප්‍රබලයි. ඒ නිසා මැරෙන මොහොතේදී අපි කුසල කර්ම කරලා අපි යම්කිසි මනුෂ්‍යාත්ම භාවයක දිව්‍යාත්ම භාවයක ඉපදෙන්න සුදුසුත්වයේ ඉඳද්දී මරණාසන්න මොහොතේ මේ කර්මය මතක් වුණොත් තිරිසන් භාවය හෝ പ്രേත භාවය හෝ අසුර යෝනි අසුර ආත්ම භාවයක් හෝ නිරය කියන මේ සතර අපාය උපද්දවන්න සමර්ථ වෙන අංග සම්පූර්ණ ශක්තියක් තියෙනවා නම් ඒ කියන්නේ කර්මපතයක් කියලා එක හඳුන්වන කරන්නේ මේ තත්ත්වයට. ඒ කියන්නේ මේ කාරණා පහම සම්පූර්ණ වුණොත් මරණ මොහොතේ මතක් වුණොත් අපි ඉපදෙන තැන වෙනස් කරනවා මේ කර්මයේ විසින්. ඒක කියලා කියනවා විශේෂයෙන් අපි ගලක් කරන් බල්ලෙකුට ගැහුවොත් ඒ පහර ඒ බල්ලට වැදිලා ඒ පහර නිසා ඒ බල්ලා මැරෙන්නේ සතියකින් නම් දුක් විඳලා අපි අදහවසට මැරෙනවා නම් ඒ මැරෙද්දී වුණත් මතක් වුණත් අපි අපාය උපත් ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ තරම් ප්‍රබල මට්ටමකට පත් වෙනවා මේ අංග පහම සම්පූර්ණ වෙනවා නම්. ඊට අමතරව මේ කාරණය පිළිබඳ දැනගන්න ඕනේ උපක්‍රම වර්ග කීයක් තියෙනවද කියන එක. තමන්ගේ අතින්ම මරන්න පුළුවන් සාහත්තික කියලා කියන්නේ. ඊට අමතරව අණ දෙන්න පුළුවන්. අණ දීලා මරන්න පුළුවන්. අණ දුන්න විදිහටම මරන්න ඕනේ. ඒ පුද්ගලයා අණ දුන්න විදිහටම මැරුවොත් අණ දුන්න කෙනාට පෞසිද්ධ වෙනවා අංග සම්පූර්ණව. ප්‍රාණඝාත කරපු පුද්ගලයාට පාපය සිද්ධ වෙනවා. සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ හිත් විස්තර තව ගොඩක් තියෙනවා. ඊට අමතරව ආයුධ මගින් එහෙම මරන්න පුළුවන් තමන්ගේ අතින් මරන්න නැතුව. එහෙම නැත්නම් උගුල් අටවල මරන්න පුළුවන්. මන්ත්‍ර ආදී විද්‍යාමය විදිහකින් මරන්න පුළුවන්. ඉර්ධින් මරන්න පුළුවන් කියන ක්‍රම 6 තියෙනවා. මේ ක්‍රම 6ම ක්‍රම 6ෙන් මොන ක්‍රමයෙන් මරුවත් ආනගතය සම්පූර්ණ වෙනවා. ආනත්තික වශයෙන් කරද්දී අපි යම්කිසි පුද්ගලයෙකුට හරියට උපදෙස් දුන්නොත් මේ විදිහට මේ පුද්ගලයාව මෙන්න මේ තැනදී මේ කාලය ඇතුළත මෙන්න මේ ඉරියව්වෙන් ඉඳද්දී මේ විදිහට මරන්න කියලා අපි මේ ආයුධයෙන් මරන්න කියලා උපදෙස් දුන්නොත් ඒ උපදෙස් පරිදිම මේ පුද්ගලයා කිහිල්ල මැරුවොත් ඒ පුද්ගලයාට අනදුන පුද්ගලයාට සම්පූර්ණයෙන්ම අවසිද්ධ වෙනවා. එහෙම නැතුව අපි උපදෙස් දීලා තියෙනවා නම් හරියට ඒ උපදෙස් වලට පිටින් මැරුවොත් ඒ කරන පුද්ගලයාට අංග සම්පූර්ණ වෙනවා. අනදුන පුද්ගලයාට අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි බොහෝ සාකච්ඡා කරන්න තියෙනවා මේ නොඑක් යෙදීම් පිළිබඳව ප්‍රාණඝාතේ. ඉතින් ඒක අපි ඉදිරියේදී කරමු. අද ආරම්භයක් වශයෙන් මම මේ ප්‍රාණඝාතයේ සිද්ධ වෙන හැටි ප්‍රාණඝාතයෙන් වළකින්න උත්සාහ කරන හැටි ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සිල්පදේ සර්ව සම්පූර්ණ කරන හැටි ආර්යකාන්ත සීලයක් මට්ටමට සර්ව සම්පූර්ණ කරන හැටි තමයි සාකච්ඡා කරන්න අදහස් කළේ. ඒකෙදි යම් කිසි පුද්ගලයෙක් සමාදන් වෙනවා නම් ඒ පුද්ගලයාට ඉස්සෙල්ලාම ඒ පුද්ගලයාට තේරෙන්න ඕනේ මම බලාපොරොත්තු වෙන යම් තැනක් තියෙනවා නම් යන්න මේ තානාගතේ කරමි එතෙන්ට යන්න බෑ. දැන් භාගතුන් වහන්සේ ගැන බොහෝ ශ්‍රද්ධාවක් බොහෝ පුද්ගලයන්ට තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ නෛත්‍ය ආකාරයෙන් ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා උපදෙස් දෙනවා, දේශනා කරනවා. ප්‍රාණඝාතය කළාම මේ මේ විදිහේ හානි සිද්ධ වෙනවා, අනිත්‍ය ප්‍රතිඵල ඇති වෙනවා කියලා උපදෙස් දෙනවා. නමුත් මේ බණහන පුද්ගලයා එක පාටම ප්‍රාණඝාතය නවත්තන්නේ නැහැ. ඔහුට යම් කිසි දවසක අවබෝධ වෙනවා නම් භාගතුන් වහන්සේ පිළිබඳ මාගේ තියෙන ශ්‍රද්ධාවෙන් විතරක් මට මේ අකමැති තැන්වල මරණකින් බේරෙන්න බෑ. එහෙමනම් භාගතුන් වහන්සේ යම් විදියකින් උපදෙස් දුන්නද ඒ උපදෙස් දුන්න පරිදි මම යම් දවසක සියලු සතුන් මරණයට පත් කිරීම, ඒ කියන්නේ ඇහැට පේන සියලු සතුන් මරණයට පත් කිරීම කියන කාරණය නවත්වනවා නම් අන්න ඒ මොහොත වෙනකන් මට ප්‍රාණඝාතයේ අනිත්‍ය ප්‍රතිඵල විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ මොහොතේ ඉඳලා ජීවිතයේ තියෙනකන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා ඒ පුද්ගලයා සමාදන් වෙනවා නම් අන්න ඒ මොහොතේ ඉඳලා ඒ පුද්ගලයා නිරය දිශාවට හැරලා හිටියේ ඒ පුද්ගලයා සුගතිගාමි තත්ත්වයකට පත් වෙනවා කියලා කියනවා. අඩුම ගන්න මේ පන්සිල්ම තියෙන්න ඕනි කියලා කියන්නේ. නමුත් මේ ප්‍රාණඝාතයෙන් ලැබෙන අස්සසිල්ල ඉතාම විශාලයි. ඉතින් මේ විදිහට තමන් තීරණය කරගන්න ඕනේ මේ කාරණේ. ඒ කියන්නේ අපි හිතන් ඉන්නේ අපිට නරකක් නොවේ කියලා. අපි ඉඳලා හිටලා දන් දෙනවා. සීල් රකින්නවා. නමුත් අපි ජීවිතේ පුරාවටම පන්සිල් රකින්නවා කියලා දෙයක් එදිලා නැහැ. ඉතින් කොයි මොහොතේ හරි අපි මැරෙනවා නම් බොහෝ සෙයින් සතර අපාය උපදින්න තියෙනවා. දැන් අංගුත්තර දසක නිපාතේ ජානුස්සෝනි සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා එක්තරා යම්කිසි පුද්ගලයෙක් අකුසල කර්ම කරමින් දානයක් දෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් ඒ දානේ අහක යන්නේ නැහැ. ඒ දානේ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. කොහොමද? ඇතෙක් වුණොත් විශාල ඇඟක් තියෙන, හොඳ කාය ශක්තියක් තියෙන, හොඳ ආහාර පාන ලැබෙන මේ ප්‍රදේශයක, හොඳ දේශගුණයේ කාලගුණයේ තියෙන ප්‍රදේශයක ඉපදෙන්න පුළුවන්. අස්සෙක් වුණා ඒ විදිහේ විශේෂ අස්සෙක් වෙන්න පුළුවන්. මේ දන් දීම නිසා, මේ දන් දීම වළඳුනහම ඒක හොඳට ඉපදෙනවා. කොටිම කියනවා නම් දැන් සුනකෙක් වෙනවා නම් අපි අද කතා කරනවා වගේ සමහර නිවෙස්වල ඉන්න මේ ඉතාම සැප සහිතව ඉන්න මේ හොඳ සුනකෙක් වගේ වෙන්න පුළුවන්. ඒ මොකද ඒ පුද්ගලයා දානීය දුන්නට සීලය රකින්නේ නැති නිසා සුගති ගාමී වෙන්නේ නැහැ. මේ කාම ලෝක අතර, මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක හයක්, සතර අපායක් අතර යම් කිසි පුද්ගලයෙක් මරණයට පස්සේ ඉපදෙන තම තීරණය වෙන්නේ සීලෙයි. සීලෙන් තමයි තන තීරණය වෙන්නේ. ඉතින් ඒ සීලය රැකලා ගියාම, ඒතනට ගියාම මොන මොන දේවල්ද ලැබෙන්නේ කියලා තීරණය වෙන්නේ දීලා තියෙන දන් අනුව. ඉතින් මේ කාරණේ විශේෂයෙන් දැනගන්න ඕනේ. නැත්තම් හිතන්න පුළුවන් මේ අපි ඉඳලා හිටලා දානයක් දුන්නාම, නැත්නම් අපිට දීලා තියෙන දන් වලින් අපිට සුගතිගාමි වෙන්න පුළුවන් කියලා අදහස එන්න පුළුවන්. දානෙන් සුගතිගාමි වෙන්නත් සීලය සම්පූර්ණ කරන්න ඕනේ කියලා බොහෝ තැන්වල සඳහන් කරලම තියෙනවා. විස්තර වශයෙන් දේශනා කරද්දී ඉතින් මෙන්න මේ කරුණ තමයි විශේෂයෙන් දැනගන්න ඕනේ. සීලය සම්බන්ධයෙන් මෙහෙම දැනගෙන තමන් උදේ නැගිටලා ආවර්ජනය කරන්න ඕනේ. අද මේ මොහොතේ ඉඳලා ප්‍රාණඝාතකක්වත් කරන්නේ නැහැ. කොහොමද මම ප්‍රාණඝාත නොකර ඉන්නේ? මම මොන ප්‍රාණඝාතද කරන්නේ? ආවර්ජනය කරන්න ඕනේ. තමන් කරන ප්‍රාණඝාත වලින් වළකින්නේ කොහොමද කියලා නෝන මෙහෙවන්න ඕනේ. තමන් වසවිස ಜಾති පාවිච්චි කරනවා නම් ඒ ಜಾති පරිහරණය කිරීම නවත්තන්න ඕනේ. සතුන්ට එරෙහිව වසවිස පාවිච්චි කරනවා නම් ඒව නවත්තන්න ඕනේ. එතකොට අපිට සීමාවක් කියලා තියෙනවා. මකුළු දැල් කඩන්න පුළුවන් උඩින් ඉඳලා පල්ලෙහාට. බහුතුමනස් දේශනා කරලා තියෙන හැමයි. පොට්ට මෙට්ට අවුවට දාන්න පුළුවන්. ගේ දොරවල් අතුපතු ගාලා පිරිසිදු කරන්න පුළුවන්. තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ පණුවින් තුවාලයක් තිබුණත් බෙහෙත් දාන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ තුල සත්තු හිටියත් බෙහෙත් බොන්න පුළුවන්, ආහාර ගන්න පුළුවන්. ඒ සත්තුන්ව ඉවත් කරන විදිහේ ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. ඒ ප්‍රමාණය ප්‍රාණඝාත ශික්ෂාපදයට අයත්කල දේශනා කරලා නැහැ. නැත්තම් සමහරු හිතෙන්න පුළුවන් කිසිම දෙයක් කරන්න තහනම් කරාද කියලා. ගොවිතැන් කරන්න තහනම් කරලා නැහැ. ගොවිතැන් කරන්න තහනම් කරලා නැහැ. ඒ කියන්නේ පොළොව කොටන එක පෞසිද්ධ වෙන්නේ නැති දෙයක් හින්දා නෙවෙයි. උපසම්පදා භික්ෂුන් වහන්සේට පොළොව කොටන්න තහනම්. එතකොට දැන් ගොවිතැන් කිරීමේදී පිප්පලිමානවක මහන වෙලා තියෙන්නේ තමන් ගොවිතැන් කරද්දී බොහෝ සතු මැරෙනවා දැකලා. ඉතින් නමුත් භාගතුන් වහන්සේ සාමාන්‍ය බෞද්ධයන්ට උපාසක උපාසිකාවන්ට ගොවිතැන් කිරීම, පොළොව කිරීම ආදී දේවල් තහනම් කරලා නැහැ. නමුත් උපසම්පදා සීලේදී ඒව තහනම් කරනවා. ඒ ඉදිරියේ කිව්ව සීලවලදී තහනම් කරනවා. දැන් අපි සාමාන්‍ය ජන ජීවිතයක් ජීවිතයක් ගත කරද්දී අපිට කියලා තියෙන්නේ පුළුවන් තරම් මේ පංචශීලය ආරක්ෂා කරන්න. පංචශීලය ආරක්ෂා කරන්න පුළුවන් තරම් කියලා කියන්නේ දිවිහිමියෙන් ආරක්ෂා කරන්න ඕනේ, හරි ප්‍රතිඵලය ලබා ගන්න ඕන නම්. ඒ කාරණේ පුරුදු පුහුණු වෙන්නේ උදේට ආවර්ජනය කරන්න ඕනේ. අද දවස් ඇතුළත ආහාර නොකර තමන්ගේ කටයුතු කොහොමද කරන්නේ කියන්නේ. ඊට පස්ව කරන්න යෙදෙන අවස්ථාවලදී වලකින්ද හිතන්න ඕනේ. වලකුණාට පස්සේ ආවර්ජනය කරද්දී තමන් මොන මොන කර්ම කරලා තියෙන්නේ කියලා ආවර්ජනය කරලා තමන්ගේ වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්ද නැවත සිද්ධ නොවීම පිණිස සමාදන් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට සීලය පරික්ෂා කරමින් ඉදිරියට යන්න ඕනේ. මේකට කියන්නේ සීල භාවනා කියලා. ඒ සීල් වැඩිම කියලා කියන්නේ මේ වැඩිම අතීතය කරලා තියෙන්නේ, අනාගතය කරන්නේ, වර්තමානයේ කරන්න පුළුවන් එකම එක විදිහ කියලා කියන්නේ කර්මයක් කරන්න කලින් ආවර්ජනය කරන්න ඕනේ, කර්මය කරන වෙලාවට ආවර්ජනය කරන්න ඕනේ, සිතන්න ඕනේ, සී කරන්න ඕනේ, කර්මය කරාට පසුව සිතන්න ඕනේ. මෙන්න මේ තුන් අවස්ථාවේදී තමන් කරන දේවල් සිතින් ආවර්ජනය කළා, සී කරලා ප්‍රාණඝාතයෙන් වින්දීමේ ශික්ෂාපදයට හානියක් තියෙනවද මේ කර්මෙන් කියලා හිතන්න ඕනේ. පරකමින් වැළකීමේ ශික්ෂාපදය හානියක් තියෙනවද කියලා හිතන්න. මේ වගේ තවන්නක්නේ සිල් පහ නම් ඒ සිල්පද පහ පරීක්ෂා කරලා බලන්න ඕනේ. තමන් කර්මයක් කරන්න කලිනුත් කර්මයක් කරද්දී කරාට පසුවත් මෙන්න මේ අවස්ථා තුන පිරිසුදු කරගන්න පුළුවන් නම් සිල් පිළිබඳව දියුණුවට පත් වෙන්න පුළුවන්. ආර්යකාන්ත මට්ටමට සීලය රකින්න පුළුවන්. ඒ නිසා මේ සීල විසුද්ධිය නම් වූ ස්ථානයකට පැමිණෙන්න පුළුවන්. මේ සීල විසුද්ධිය කියලා කියන්නේ ආර්යකාන්ත වූ සීලයක් රකින්නවා කියලා කියන්නේ. ආර්යකාන්ත සීලයක් රකින්නවා නම් ඒ පුද්ගලයා සීල විසුද්ධියට පැමිණලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. මේ සීල විසුද්ධියට පැමිණීම චිත්ත විසුද්ධියට විශේෂයෙන් බලපාන. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ යම් කිසි සමාධි මට්ටමකට, රූපාවචර සමාධි මට්ටමකට පැමිණීම. ශිෂ්ට විදර්ශකව භාවනා කර ප්‍රථම ධානයේ මට්ටමට අඩුම ගාණි සමාධිය ප්‍රගුණ වෙලා කියනවා. ඒ නිසා මේ සීල විසුද්ධිය විශේෂයෙන් බලපානවා භාවනාවේදී සිත එකඟ වීමට. මේ පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් දේශනා කරලා තියෙනවා අංගුත්තර ඒකාදශක නිපාතේ, කියන්නේ 11 වෙනි නිපාතේ පළවෙනි සූත්‍රයේ කිමස්තිය සූත්‍රයේ සීලය කොහොමද මාර්ගඵල ලැබීම පිණිස ක්‍රමානුකූලව හේතු වෙන්නේ කියලා. අද අපිට මම හිතන්නේ කාල වේලාව රජින් ගියා මේ තාක්ෂණික බාධා ඇති වෙච්ච නිසා, විවිධ බාධා. මම හිතන්නේ අද අපි කරපු ප්‍රමාණයෙන් ඇති වෙච්ච ප්‍රශ්න සාකච්ඡා කරොත් මේ වෙලාව හොඳයි කියලා. ලලිත් මහත්මයා ලලිත් මහත්මයා
තෙරුවන් සරණයි සමිඳු මහත්මයා. බොහොම පිං. මම හිතන්නේ බාධා කීපයක් සිදු වුණත් ඉතාමත්ම වැදගත් කාරණා රාශියක් ඉස්මතු කරගන්න පුළුවන්කම ලැබුණා. ඔබතුමා කියනවා වගේ මේ ගමන ආරම්භ කරන්න මේ හොඳ අපිට අවස්ථාව ලැබුණා මේ ඉගෙනගත්ත ධර්ම කාණ්ඩය තුළින් මේ මේ මත ගොඩනගී ඉදිරි සාකච්ඡාවල් ඔබතුමා විසින් කරන්න ආවෝ ඒ නිසා හැම ඉරිදාම සම්බන්ධ නැයට අද ලැබුණේ මේ ෆවුන්ඩේෂන් එකයි ඊළඟ සම්බන්ධ සාකච්ඡා දේශනාව. ඉතින් මේ සම්බන්ධයෙන් ඇති කිසියම් කාරණාවක් තියෙනවා නම් අපිට පුළුවන් සාකච්ඡාවට ගන්න පැය භාගයක පමණ කාලයක් අපිට ගන්න පුළුවන් තව. ඒ නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනවා සම්බන්ධල ඉන්න අයට ඒ සීලේ සම්බන්ධවද අපි කතා කළා වූ මේ කාරණාවන් සම්බන්ධව තමන්ට කිසියම් නිරාකරණය කරගත යුතු කාරණාවක් තියෙනවා නම් ඒක ස්මතු කරන ලෙස.
තෙරුවන් සරණයි මටම තෙරුවන් සරණයි සමිඳු මහත්මයා බොහොම ලස්සනට අපිට ඒ කරුණ ඉදිරිපත් කරපු එක ගැන බොහොම පිං. පොඩි ප්‍රශ්නයකින් එකතු වෙන්න මම හිතන අනිත් අයත් විතර වෙලාවක් තියෙයි ප්‍රශ්න ගොනු කරගන්න. පළවෙනි එක තමයි ඇත්තටම මේ අපි අහලා දෙනවා මේ ආජීව අෂ්ටමක සීලය කියන එක. එතකොට ඒක අපි දන්නවා මේ පංච සීලයත් උපෝසත සීලයත් අතරමැදි වූ සීලයක් හැටියට වගේ සැලකෙනවා. ඉතින් එතන මේ ආජීව අෂ්ටමක සීලය කියන්නේ මොකක්ද? එතකොට ඒක අපි යොදාගන්නේ කොයි විදිහටද? කොයි ආකාරයටද ඒක යොදාගන්නේ? ඒක මොනවාරි විශේෂ හේතුවක් තියනවද? ඒ අතරමැදි වගේ පෙනෙන සීලයක් තියෙන එක බෞද්ධ දර්ශනයේට දර්ශනයේ පාදක වූ සීලයක්ද? ඒ ආදී වශයෙන් අපිට කරුණු ටිකක් එකතු කරලා දෙන්න. ඒත් එක්කම සුරාමේරේ මජ්ජපමා දත්තාන වීරමණී සික්ඛාපදෙන් සමාදියාමි කියන සීල් පදය විටින් විට සමහර ඇතැම් සීලවලින් සීලවලට අඩංගු වෙන්නේ නැති බවක් පේනවා. ඒ ගැනත් ඔබතුමා අපිට විස්තර කරලා දුන්නොත් බොහොම පිං සිද්ධ වෙනවා. මොකද ඒකත් මුගක් වෙලාවට හැමෝම වගේ අහන ප්‍රශ්නයක් නිසා. ඒ ප්‍රශ්න දෙකට උත්තර දුන්නා නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරසරණයි මේ ජාත මහත්තයා සුරාමේරය ගැන අහපු ප්‍රශ්නේ පොඩ්ඩක් අයි පැහැදිලි කරනවා. සුරාමේරය අනික් සිල් වලට බලපානවද කියන එකද නැත්නම් කැඩෙන්නේ කොහොමද
කියන්නේ? නෑ එතන සමින්ද මහත්තයා එතන කතාවනේ මේ සුරාමේරය කියන සිල් පදය සමහර ඇතැම් සීල වලින් ඉවත් වෙලා කියන්නේ දස කුසලයේ කියන තැන දස අකුසලයේ කියන තැනට අයිති වෙන්නේ නැහැ. ඒ වගේම මට වර්ධි වෙන්න පුළුවන් මේ ආජීව අෂ්ටමක සීලයට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒක ගැන පුළුවන් නම් පොඩි විස්තරයක් කරන්න තෙරුවන් සරණයි.
හොඳයි. ජයන්ත මහත්මයාට බොහොම පිං ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා හැමෝගෙම හිතසුව පිණිස මේ භාගතුන් වහන්සේ ආජීව අෂ්ටමක සීලය ගැන දීලා තියෙන උපදෙස් සලකලා බැලුවාම මේ ආජීව අෂ්ටමක සීලය බුදුදහමේම තියෙන සීලයක් හැටියට සඳහන් වෙන්නේ නැහැ. මේ දැන් අසිත කාලදේවල තවුසා වගේ දැන් සුද්ධෝදන රජුගේ ගුරුවරයා වගේ එකල හිටපු කර්මවාදී ක්‍රියාවාදී, ඒ කියන්නේ කර්මයේ ඵලයක් තියෙනවා, ක්‍රියාවේ ඵලයක් තියෙනවා කියලා පිළිගන්න දෘෂ්ටියක් සහිත මේ යම්කිසි සමාධිත්‍යක් සහිත බාහිර තවුසන් සමාදන් වෙලා තියෙන ආජීවස්තමක සීලය. ඒ ආජීවස්තම සීලය ඉතාම හොඳයි. නමුත් භාගතුන් වහන්සේ පටන් ගන්නද කියලා සමාදන් වෙන්න කියලා උපදෙස් දීලා නැහැ. දැන් මේ කාරණය පිළිබඳව රේරුකාණී අධිකරු රේරුකාණී චන්ද්‍රවිල මහනායක ස්වාමීන් වහන්සේ පවා සඳහන් කළා කියනවා. මම හිතන්නේ විශේෂයෙන්ම එක්තරා පොතක මට හරියටම පොත මතක නැහැ විශේෂ කොටසක් සඳහන් කළා කියනවා ආජීවස්තමක සීලය අපේ ආරණ්‍යවල ආරණ්‍යවාසී පෙරවරු සමාදන් කරවනවා. නමුත් මේ බුදුදහමේ සඳහන් වෙන ආජීවස්තම සීලය නෙමෙයි සඳහන් කරන්නේ. මේ සමාදන් කරවන්නේ තුන්වෙනි ශික්ෂාපද හැටියට කාමීසුනිච්චාචාරා කියලා වෙනස් කරලා සමාදන් කරවන්නේ. ඉතින් ඒ එහෙම උපදේශක් භාගතුන් වහන්සේ දීලා නැතුව තියෙද්දී අපි එහෙම කරන්නේ ඇයි කියලා රේරුකාණී හාමුදුරුවෝ මේ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරලා තිනවා. භාගතුන් වහන්සේ ත්‍රිපිටකයේ කොතනකදීවත් සමාදන් වෙන්න කියලා නැහැ මුලදී මේ ආජීවස්තමක සීලය. මොකද කියනවා නම් මට හිතෙන පරිදි මම හේතුව කියන්නම්. මම හරියටම හේතුව දන්නේ නැහැ ඇයි භාගතුන් වහන්සේ ඒක දේශනා කරේ නැත්තේ කියලා. සමහර විට ඉතාම ගැඹුරු නිසා වෙන්න පුළුවන්. මොකද ආර්යකාන්ත මට්ටමට පිරිසිදුව රකින්න අපහසු නිසා වෙන්න පුළුවන්. මොකද ආරෂ්ඨාංග මාර්ගයට කිට්ටුම සීලය තමයි ආදිවස්තුක සීලය. ඉතින් නමුත් අපිට මේ මාර්ගංග 8 එකසරේ ප්‍රගුණ කරන්න අපහසු නිසා තමයි භාගතුන් වහන්සේ තිසරණ සහිත පන්සිල්ලාදී උපදේශක් දෙන්න ඉතාම ප්‍රබල උපදේශක් දෙන්න අමාරුයි. මොකද පන්සිල් පද පහ රැකගෙන කරන්න පුළුවන් පව ඕන තරම් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි භාගතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා අපට උපදෙස් දෙනවා අවමෝෂින් තිසරණ සහිත පන්සිල් තියෙනවා නම් අපායින් මිදෙන සතර අපායින් මිදෙනවා. ඉතින් ඒක ඉතාම ගැඹුරු කාරණාවක්. මම හිතන්නේ භාගතුන් වහන්සේගේම විෂය අපිට ඒක කොහොමද ඒක කිව්වේ කියලා කතා කරන්න අමාරුයි අපේ තියෙන අල්ප වූ දැනුමින්. නමුත් භාගතුන් වහන්සේ උපදෙස් දුන්නා නම් මේ පංචශීලය රැක්කහම තිසරණ සහිතව සතර අපායින් මිදෙනවා කියලා අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. ඉතින් ඒ කාරණේදී ආජීවස්තුක සීලය වගේ සීලයක් සමාදන් වෙන්න අමාරුකම තියෙනවා. මොකද සම්ප්‍රප්පලාපා වේරමණී වගේ උපසම්පදා සීලයටවත් ඇතුළත් නොකරපු සීල්පද ආජීවස්තුක සීලේ තියෙනවා. ඉතින් ඒ කාරණේම අපිට වැටහෙනවා මේ ආජීවස්තුක සීලය ආර්යසාන්ත මට්ටමට සම්පූර්ණ කරන්න දෙන අපහසුතාවය නිසා මේ සමාජයේ ඉඳගෙන ඒ දේ කරන්න බැරි නිසා භාගතුන් වහන්සේ සමහර විට ඒ සමාදන් වෙන්නේ කියලා විශේෂයෙන් කියන්නේ දේශනා කරන්නේ නැතුව පංචශීලයේ සමාදන් වෙලා දෙතිස්කතාවෙන් වළකින්න කියලා වෙනම උපදෙස් දීලා තියෙනවා. සම්ප්‍රප්පලාපා වේරමණී ගැන හිතනවනම් සිල්පදයක් එක්ක සමාදන් වෙන්න කියලා නැහැ. නමුත් එයින් වළකින්න විශේෂයෙන් හිත යොදවන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට දැන් අපි රකින සීලය අවංකවම රකින්න ඕනේ. සර්ව සම්පූර්ණයෙන්ම රකින්න ඕනේ. අන්න ඒ தත්ත්වය තුළ තමයි ආර්ය කාන්ත වෙන මට්ටමට පිරිසුදු වෙන්නේ. සීල විසුද්ධිය ඇතිවීම පිණිස හේතු වෙන්නේ. ඉතින් ඒ නිසා වෙන්න ඕන ආජීවස්තුමික සීලය මේ සමාදන් වෙන්න කියලා බාලතුන් වහන්සේ දේශනා කළා නෑ. නමුත් සමාදන් වෙච්ච තවුසු ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් එකම මම හිතන ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙලා නෑ. අට කතාවේ නම් බොහෝ සෙයින් තියෙනවා. ඉතින් ඒ කාරණේ වැදගත්. මොකද තමන් තෝරගන්නකොට මොන සීලයේද රකින්න පුළුවන් කියලා. දැන් බාලතුන් වහන්සේ ගිහියන්ට සමාදන් වෙන්න කියන සීලය දැන් අපිට කුඩා කාලේ පවා ලැබිලා තියෙන උපදෙස් අනුව අපි හිතුවේ හැමෝටම විවාහ වෙන්න කියලා තියෙනවා ගිහියන්ට කියලා. නමුත් එහෙම බාලතුන් වහන්සේ දේශනා කළා නෑ. සුත්තනිපාතයේ කියනවා ධම්මික සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සුත්තනිපාතයේ ධම්මික සූත්‍රයේ ඒ ධම්මික අනාගාමී මහංශයල බාගතුන් වහන්සේගෙන් ගිහිවත අහනවා. ඒ කියන්නේ ගිහියෙක් සිටිය යුතු ආකාරය අහනවා. එහිදී බාගතුන් වහන්සේ දේශනා කරන්නේ නුවණ තියෙන ධෛර්යවන්ත නුවණ තියෙන වීර තියෙන ශ්‍රාවක ආර ශ්‍රාවකයා ගිනි අඟුරු වලක් වගේ දැකලා අබ්‍රහ්මචාරියාවෙන් වළකින්න ඕනේ. ඒ කියන්නේ බ්‍රහ්මචාරියාව රකින්න ඕනේ. යම් ගිහියෙක්ට නුවණ තියෙනවා නම් හරියට වීර තියෙනවා නම් ඒ ගිහියා බ්‍රහ්මචාරි වෙන්න ඕනේ. එහෙම ඉන්න අපහසු නම් ඒ මට්ටමට එන්න බැරි නම් අඩුම ගානේ අනුන්ටයි ස්ත්‍රීන් ළඟට යන්න තුන ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි එතන උත්තර දෙන්නේ. මේ මම මේ අවශ්‍ය නම් මේ සුත්ත නිපාතේ තියෙන පිටුවන්කයක් කියන්නම්. ඉතින් විශේෂිත උපදෙස් දීලා තියෙන භාගතුන්නා. ඉතින් ඒ කියන්නේ මේ නිවන ඉතාම ගැඹුරුයි. ස්වාමීන් වහන්සේලා අපේ හාමුදුරුවරු ඒ සියලුම දෙනා මේ මහා සීලයක් සමාදන් වෙලා ඒ නිවනට යනවා නම් අපි යන්න හිතන් ඉන්නේ ඒ නිවනටම නම් අපිට හිතන තරම් ලේසියෙන් යන්න අමාරුයි කියන එක දරගන්න ඕනේ. ඉතින් එතනදී මේ කියන්නම් මේ මම කියපු කාරණාව තියෙන්නේ සම්මික සූත්‍රයේ තියෙන සුත්ත නිපාතය කියන්නේ 29 වෙනි පොත බුද්ධක නිකායේ තියෙන්නේ. බුද්ධක නිකායේ දෙවෙනි පොත 29 වෙනි පොත. ඒ පොතේ 138 කියන කම්පියුටර් පිටුව නැත්නම් PDF පිටුව එහෙම නැත්නම් මේ print කරපු මේ පිටුවන් කියනවා 119. ඒක නැති මේ විඤ්ඤාණ මාත්‍ය පරිච්ඡේදයේ තියෙනවා මේ විඤ්ඤු ශාවක දිලිසෙන අඟුල් වලක් සේම බ්‍රහ්මචර්යාව දුරු කරලා එහෙම කරන්න බැරි නම් අඩුම ගාන පරදාරාවන් කරා මෙයා ඉන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අපි තෝරගන්න ඕනේ අපිට රකින්න පුළුවන් සීලය මොකක්ද කියලා. ඊට පස්සේ ඒ හැම සිල් පදයක් ගැනම විශේෂයෙන් උනන්දු වෙන්න ඕනේ. මෙන්න මෙහෙම උනන්දු වෙලා ඒ සීල සම්පූර්ණ කළ තම සීල විසුද්ධියට එන්නේ කියන්නේ. ඉතින් සීල විසුද්ධියට ඇවිල්ලා අපි යම් අපේ ප්‍රඥාව දියුණු කර ගැනීමට ප්‍රතිපදාව යෙදෙනකොට අපිට සීල ටික ටික මට්ටම් වලින් ඉහළට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ආජීවස්තුංග සීලය පිළිබඳ ප්‍රශ්නය, ඉතින් මම හිතන්නේ ආජීවස්තුංග සීලය දුෂ්කර නිසා සර්ව සම්පූර්ණ කරන්න භාගතුන් වහන්සේ විශේෂයෙන් සමාදන් වෙන්නේ කියලා නැහැ කියලා. ඊට අමතරව අනික් ප්‍රශ්න තමයි සුරාමේරය පිළිබඳව. සුරාමේරය දැන් සමහර හිතනවා
සමායෙන්ද සම්මිත මාෂ්‍ය ශ්‍රීමතියක් නැකල මේ මයික් එක ඔෆ් කරනවාද? ශ්‍රීමතියක් මේ මයික් එක ඔෆ් කරන්න.
මේ ඉතින් සුරාමේරය සමහර හිතනවා සුරාමේරය කියලා තියෙන්නේ මේ පංචකාමයමයි කියලා හිතනවා. ඉතින් එහෙමනම් සඳහන් කරලා නැහැ. සඳහන් කරලා තියෙන්නේ මේ මත් වෙන ද්‍රව්‍ය හදන ක්‍රම කීපයකින් තමයි සුරාව සහ මේරය කියලා තියෙන්නේ. ඉතින් ඒකෙදි තම මත් වෙන ද්‍රව්‍යයක් තමන් මත් වීමේ අදහසින් ගත්තොත් උගුරෙන් පල්ලහට ගිය ගමන් කැඩෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ තමන් හිතන්න ඕනේ මේ තමන් මත්වීම කොහොමද මේකට බලපන්නේ කියලා ආදීනවේ කියලා තියෙන්නේ. තමන් මන්දගාමි වෙනවා, මන්ද බුද්ධික වෙනවා, උම්මත්තක වෙනවා කියන කාරණාව තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒකේ බලාපොරොත්තුවත් එහෙමයි. සමහර විටනවා මේ ප්‍රමාණයක් දීවහම නැත්නම් ප්‍රමාණයක් පාලනය කරාම තමන්ට සිහිය තියෙනවා නම් ඒ ප්‍රමාණය ගැටලුවක් නැහැ කියලා. මෙතන මේ තමන්ට සිහිය තියෙනවද නැද්ද කියන එක බලපාන්නේ තමන් අනුන්ට වැඩිය තමන්ට සිහිය තියෙනවද කියලා කල්පනා කරලා තමයි මේ කාරණේ බොහෝ දෙනෙක් කියන්නේ. කොටිම කියනවා නම් අපිට අනුන්ගේ සිහියත් එක්ක සසඳන්න බෑ මේ කාරණේදී. දැන් සමහර කෙනෙකුට මත්පන් පානය කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය ජීවිතෙත් සිහිය නැහැ. සමහර කෙනෙකුට කියන දේ මතක නැහැ, කරන දේ මතක නැහැ, එහෙම තියෙනවා. සමහර කෙනෙක්ට පියවින් ඉඳි හොඳ සිහියක් තියෙනවා. සමහර කෙනෙක්ට මත්පන් පානය කරත් පියවින් සමහර කෙනෙක් කිනකොට සිහිය තියෙනවා. නමුත් මෙතෙන්දි බලපන්නේ තමන් හරියටම හිතලා බලන්න ඕනේ. තමන්ට හදිසි අවස්ථාවක් ඇති වුණත් අපි තුමු නිවසක් ගිනගත්තා. එහෙම නැත්නම් ගල් වතුරක් ඇති වුණා වගේ මොන හරි දෙයක් වුණොත් එහෙමයි. තමන් මත්පන් පානය නොකර ඉන්න අවස්ථාවක තමන්ට ක්‍රියාත්මක වෙන්න තියෙන හැකියාවයි තමන් මත්පන් පානය කරලා ඉන්න වෙලාවක තමන්ට ක්‍රියාත්මක වෙන්න තියෙන හැකියාව අතර වෙනස තමයි මෙතන බලපාන්නේ. ඒ කියන්නේ තමන් මන්දගාමි තත්ත්වයකට පත් වෙනවා. ඒ මන්දගාමි තත්ත්වයකට පත් වෙන චේතනාවෙන් යම්කිසි පානයක් ගත්තොත් ඒ හේතුවෙන් තමන් මන්ද බුද්ධිකෙක් වෙනවා. මන්ද බුද්ධිකෙක් කියලා කියන්නේ හිතන්න කල් ගත වෙනවා කියන එකයි. හිතන්න කල් ගත වෙනවා, හිතන්න ඒ කල් ගත වෙනවා වැඩිම වුණොත් හිතන්න බැරි වෙනවා. උම්මත්තකෙක් කියන්නේ ඒ කාරණේමයි. ඉතින් ඊට අනුරූපව ඵල විපාක ලැබෙනවා. ඉතින් ඒ නිසා මත්පැන් පානයෙන් එහෙම් පිටින්ම මත් වෙන ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් එහෙම් පිටින්ම වළකින්න උත්සාහමත් වෙන්න ඕනේ. භාගතුන් වහන්සේ කර්මපතවලදී, රසාකුසල කර්මපතවලදී මේ සුරාමේරේ පානය දේශනා කරලා නැහැ. ඒ දේශනා කරලා නැති වුණාට අටකතාවේ සඳහන් වෙනවා. ඒ මත්පැන් පානය කිරීම කර්මපතවලින් වැටෙනවා නම් තුන්වෙනි කර්මපතයට කාමීසු විත්තාචාරා කියන කර්මපතය අනුව තමයි සිද්ධ වෙන්නේ. කොහොම හරි භාගතුන් වහන්සේගේ ඥානය අනුව දැකලා භාගතුන් වහන්සේ දේශනා කරපු දේ අපිට විවාදයකින් තොරව පිළිගන්න වෙනවා. බෞද්ධය හැටියට භාගතුන් වහන්සේ දේශනා කරපු නිවනට අපි යන්න අවශ්‍ය නම් මේකෙදි භාගතුන් වහන්සේ පංචශීලය ආරක්ෂා කරන්න කියලා මූලිකව කිව්වා නම්, දේශනා කරා නම්, අපිට උපදෙස් දුන්නා නම් අපි ඒ දේ අනිවාර්යයෙන්ම රකින්න ඕනේ. මොකද භාගතුන් වහන්සේ විශේෂයෙන් කියනවා කර්ණීයමත්ත සූත්‍ර අට කතාවේදී සද්ධාව මුල් කරගෙන සද්ධා ශීර්ෂයෙන් ප්‍රාතිමුක්ඛ සංවර සීලය රැකිය යුතුයි. මේ නිවන පිණිස සමාදන් වන සීලය තමයි ප්‍රාතිමුක්ඛ සංවර සීලය කියලා කියන්නේ. තිසරණ සහිත පංචිල් තමයි අඩුම අවම මට්ටම. ඒ මට්ටම සද්ධාව මුල් කරගෙන රකින්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් අපි නිවන පිණිස සමාදන් වෙලා ඉන්නවා සීලයක්, තිසරණ සහිත පංචිල්. ඒ සීලයේදී යම් කිසි අවස්ථාවකදී අපි රැකියා කරන අවස්ථාවකදී හෝ ගිහිව ඉන්න ගිහි ගෙදර ඉන්න අවස්ථාවකදී හෝ යම් කිසි දෙයකින් අපිට අපිට බොරුවක් කියන්න සිද්ධ වෙනවා. ඒ බොරුවක් කියන්න සිද්ධ වෙනකොට අපි කල්පනා කරනවා මම මේ සීලය රකින්න නිසා මට බොරුවක් කියන්න බෑ. නමුත් මම දැන් මේ කාරණයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කළා. මේ අවස්ථාවේදී මම බොරුව කියලා පස්සේ මම සමාදම් වෙලා ආයෙ උත්සාහ කරනවා කියලා හිතුවොත් එහෙම කරන්න පුළුවන්. නමුත් ඒකෙන් තමන්ගේ නිවන ආපස්සට යන්නේ නැත්තම් කල්ගත වෙන්නේ. ලැබෙන්න තිබ නිවන ප්‍රය ගානකින් ආපස්සට යනවද පිටිපස්සට යනවද? එහෙම නැත්තම් දවස් ගානකින් ජීවිත අවුරුදු ගානකින් ජීවිත ගානකින් කල්ප ගානකින් කල්ප අසංක ගානකින් යනවද කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් ඒ තරම් ධර්ම තත්ත්වයක් තියෙන නිසා භයානක තත්ත්වයක් තියෙන නිසා ප්‍රඥාවෙන් සීලය රකින්න අමාරුයි. ප්‍රඥාව මුල් කරගෙන රකින්නම ප්‍රඥාව තියෙන්න ඕනේ. තමන්ට සියලු ආදීනව සියලු ආනිසංශ පේන්නේ නැති නිසා ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙන උතුමෙක්ට ඒ පුජ්‍ය ඒ උතුමන් වහන්සේ කලින් පොතක්ජනෙක් හැටියට ඉඳද්දී අරහත්ත්වයේදී තියෙන තරම් ප්‍රඥාවක් නැති නිසා පටන් ගන්න පුද්ගලයාට සද්ධාවෙන් රකින්නම කියලා කියනවා. ජීවිතේ ගියත් මේ සිල්පද ටික මම කඩන්නේ නැහැ කියන මට්ටමට. ඉතින් මම හිතන්නේ ප්‍රමාණවත් ඇති. එහෙම කොහොමද මේ ජයන්ත මහත්මයා?
හොඳයි, බොහොම පිං සමින්ද මහත්මයා, බොහොම බොහොම තේරුණා. ඒක හොඳට පැහැදිලි වුණා. මම හිතන්නේ තවත් සැටි ඉන්න ප්‍රශ්න අහන්න, අරිණක්වත් මොනසෙන් ප්‍රශ්නයක් අහන්න බලා ඉන්න අරිණක්.
අවසරයි සමින්ද්‍රාණ සින මහත්මයා, මගේ ප්‍රශ්නය යම් කිසි කෙනෙක් කරපු ප්‍රාණඝාතය කලින් අවස්ථාව කරපු ප්‍රාණඝාතයක් නැවත මතක් වුණොත් ඒ විදිහටම අකුසලය සිදු වෙනවද? ඊළඟ එක තමයි ඒකෙන් තමන්ගේ හිතෙන් ඒක ඉවත් කරගන්නේ කොහොමද කියන එක. තේරුවා සර්.
ඔව්, හොඳ ප්‍රශ්නයක්. බොහොම පිං ඒ ප්‍රශ්නේ පිටතට මේ දැන් තමන් කරපු ප්‍රාණඝාතයක් නැවත නැවත මතක් කිරීම ප්‍රාණඝාත කුසල කර්මයක් නෙමෙයි. නමුත් කුක්කුච්චේ නම් වූ පසුතැවිල්ල, කුක්කුච්චේ කියලා කියන්නේ පසුතැවීමට, තමන්ට කරන්න ලැබෙච්ච නැති පිං, තමන් කරපු පව් සම්බන්ධයෙන් මේ ලැබෙන මේ කියන්නේ ඇති වෙන පසුතැවීමට තමයි කුක්කුච්චේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දැන් තමන් ප්‍රාණඝාතයක් කලින් කරලා තියෙනවනම් අපිට මෙහෙමනේ, දැන් අපිට ධර්මය ලැබුණාම අපිට අතීතය වෙනස් කරගන්න බෑ. නමුත් අපිට වර්තමානය වෙනස් කරගන්න පුළුවන්, අනාගතයේදී පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා අතීතයේ කරපු කර්ම පුළුවන් තරම් මතක් නොකර ඉන්නවනම් ඉතාම හොඳයි. මතක් කරාම වෙන්නේ ඒ කර්මය ආසන්න කර්මයක් බවට පත් වෙන එකයි. ඒ මොකද ළඟදි කරාවගේ නිතර නිතර මතක් වෙන පටන් ගත්තාම ඒක ආසන්න කර්මයක් වෙනවා. නිතර නිතර මතක් කරොත් එම ආචින්න කර්මයක් වෙනවා. ඒ කියන්නේ නිතර කරපු කර්මයක් බවට පත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ කර්මයේහි ප්‍රබලතාවය වැඩි වෙනවා මතක් කරන්න මතක් කරන්න. එතකොට මරණාසන්න මොහොතේ ඒක ඉදිරිපත් වෙලා එන සම්භාවිතාවත් වැඩි වෙනවා. ඒකෙන් අපි අර අකුසල කර්මයට වඩා ලොකු තැනක් දුන්න වෙනවා. ඒ නිසා විශේෂයෙන් හික්මෙන්න ඕනේ ඒ කරුණ මතක් කරන්නේ නැහැ කියලා. මතක් කරන්නේ නැති වෙන්න විශේෂයෙන් ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. එකක් භාගතුන් වහන්සේගේ ගුණ මතක් කරන්න පුළුවන්. තමන් කරලා තියෙන පුණ්‍ය කර්ම නිතර නිතර සිහි කරන්න පුළුවන්. ගාථා හෝ සූත්‍ර හෝ පාඩම් කරගෙන සජ්ජායනා කරන්න පුළුවන්. එවැනි බොහෝ ක්‍රමවේද පාවිච්චි කරලා මේක මේ අකුසලයේ නැති කරන ක්‍රම පහක් විශේෂයෙන් කියන විතක්ක සන්තාන සූත්‍රයේ ක්‍රමවේද පහක් කියනවා. මේ මහත්මිය අහන්න පුළුවන් නම් මේ විතක්ක සන්තාන සූත්‍රය කොහේ හරි කියන තැනකින් හෝ ආතාපි සයිට් එකේ තියෙනවා. විතක්ක සන්තාන සූත්‍රයේ හෝම් පේජ් එකේ ඒ අකුසල විතරකේ නැති කරගන්න ක්‍රම පහක් භාගතුන් වහන්සේ දේශනා කළා කියනවා. එයින් එකක් තමයි කුසල කර්මයක් නිතර නිතර මෙනෙහි කරලා කරලා අකුසල කර්මය තමන්ගේ හිතින් ඉවත් කර ගැනීම. මම මේ පළවෙනි එක විතරක් කියන්නේ මේ සූත්‍රේම කියන්නේ සම්පූර්ණ උත්තරේ හැටියට. ඉතින් නමුත් කොහොම හෝ මතක් කරගෙන නවත්තන්නම ඕනේ, නැත්නම් ඒක ඒ කර්මයේ ප්‍රබල තත්ත්වයටපත් වෙනවා. ඉතින් තමන් කුසල කර්මවල ඉඳන කුසල කර්ම වැඩියෙන් මතක් කරනවා නම් විශේෂයෙන් හොඳයි කියලා කියන්න පුළුවන්.
හොඳයි,
තේරුවා
සර්. නයි සමිඳ මහත්තයා මගේ මේ මම මේ දේ සාකච්ඡාවේ මම මට තේරුම් ගත්ත හරියද කියලා. ඒ කියන්නේ මේ අපි මේ නিত্য පන්සිල් රැක්කොත් ඒ කියන්නේ සිදුරු නැතුව නিত্য පන්සිල් රැක්කොත් අපි මේ සතර පායෙන් ගොඩ වෙනවා. සතර පායට වැටෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ නැති වෙලා ගිහිල්ලා ඒ කියන්නේ අතරම සෝවාන් පත්වයට අපිපත් වෙනවා. දැන් මේක තථාගතයන් වහන්සේ දේශනා කරපු කිසියම් සූත්‍ර දේශනාවක් කියනවාද කියලා මම දැනගන්න කැමතියි. ඊළඟ වශයෙන් මේ ප්‍රශ්නේ දෙන්න කොට හැටි ඒ කියන්නේ මට නිත්‍ය වශයෙන් ආර්යකාන්ත සීලයක් අවශ්‍ය නැහැ මේ තෙන්ට යන්න. එහෙමද? මේක මගේ ප්‍රශ්නේ. හොඳයි, තේරුවන් සරණයි.
මෙහෙමයි, භාගතුන් වහන්සේ දේශනා කරපු මාර්ගඵලවල ලැබෙන නම් ආර්යකාන්ත සීලයක්ම ලැබෙන්න ඕන. මේ තැන් ත්‍රිපිටකේ නම් බොහෝ ගණක් මේ සඳහන් කරලා තියෙනවා. ඒකෙදි මම අංගුත්තර පංචක නිපාතයේ තැනක් පෙන්වන්නම්. චුංගි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර පංචක නිපාතයේ. ඒ කියන්නේ අංගුත්තර නිකායේ තුන්වෙනි පොතේ PDF පිටුව 77 පොතේ පිටුව 56 මේ අග්‍ර වූ විපාකය බලාපොරොත්තු වෙනවා නම් අග්‍ර වූ සීලය සමාදන් වෙන්න පරිපූර්ණ කරන්න කියලා බෞද්ධ දේශනා කරනවා. ඉතින් මේ මේ සුමනා වර්ගයේ තියෙන තුන්වෙනි සූත්‍රයේ චුංගි සූත්‍රයේ ඒකේ මේ මේ කර්ම සඳහන් වෙනවා. විශේෂයෙන් මේ තමතෝ තැන් බොහෝ ගන්න එක සඳහන් වෙනවා. මෙතන විශේෂයෙන් දැනගන්න පුළුවන් අග්‍ර වූ ඵලයක් යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අග්‍ර වූ විපාකයක් අග්‍ර වූ සීලය පරිපූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ ආර්යකාන්ත සීලය මේ අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකම්මාස කියන වචන වලින්ම සඳහන් කරලා තියෙන නිසා මම එතන පෙන්නුවේ.
ඒ කියන්නේ මම මෙතෙන්ද වැඩි වශයෙන් මහුවේ මේ පංචශීලය සමාදන් වීම මොන සතර පායෙන් බේරෙන්න බට ප්‍රමාණවත්ද කියන එක. සිදුරු නැතුව පංචශීලයේ සමාදන් වීම.
ඔව්, මේ පංචශීලයම කියලා සඳහන් කරන්නේ නැහැ. මොකද භාගතුන් වහන්සේගේ දේශනාවලදී දැන් භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ඉන්නවා නම් වික්ඛවේ කියලා දේශනා කරාම ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන්නේ මොකද්ද කියලා හඳුන්වන තැන්වල තමයි ගිහියන්ට තිසන සහිත පන්සල්, ආදිවාසීන් තරික පන්සල්, අපෝස්තාෂ්ඨාංග සීල්, දසාංග සීල් කියලා වෙන් කරලා කියන්නේ සාමාන්‍ය රසල උපසම්පදා සීල්, වත් සම්පන්න උපසම්පදා සීල් කියලා භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් වෙන් කරලා කියන්නේ ප්‍රාතිමොක්ඛ සංවර සීලය විස්තර කරද්දී. දැන් වෙලා තියෙන්නේ මේ සීලයන් හරියටම පැහැදිලි කරන්නේ එක විනය පිටකේ, එහෙම නැත්නම් අභිධර්ම පිටකේ. සූත්‍රයකදී ඒ තැන්වලදී යම් යම් ප්‍රමාණයක් විතරයි කරුණු සඳහන් කරන්නේ. ඉතින් ඒක හරියටම දැනගන්න ඕන නම් සමහර සූත්‍ර අට කතා වෙන සඳහන් වෙනවා සමහර තැනකදී. දැන් සතිපට්ඨානිය වැඩෙන්න වුණත් අංගුත්තර නවක නිපාතේ සූත්‍රයක් තියෙනවා. මේ සතර සතිපට්ඨානිය වඩන්න පංචශීලිය අවශ්‍යයි, සම්පූර්ණ අවශ්‍යයි. තොරස්මෙන් පංචශීලිය අවශ්‍යයි. පංචශීලිය සම්පූර්ණ වෙන්න සතර සතිපට්ඨානය අවශ්‍යයි. දැන් මොකද දැන් බොහෝ දෙනෙක් මුලින් කියන එකක් තමයි මේ ප්‍රාණඝාතය කරන්නම නවත්තන්න අමාරුයි කියන එක. නමුත් ටික දවස් බොරු කියන්න දෙන්න පුළුවන් කියලා අහුවම පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ටික දවසක් උත්සාහ කරද්දි කියනවා මේ ප්‍රාණඝාතය නවත්තන්න පුළුවන් බොරු කියන එක නවත්තන්න බෑ. මොකද කලින් ඒ පුද්ගලයාට ප්‍රාණඝාතය කරද්දි තිබ්බ 100ට වඩා 100 වැඩි වුණාම තමයි තේරෙන්නේ තමන් කතා කරද්දී බොරු කියනවා කියන එක. එතකොට ඒ සිහිය වැඩි වෙන්න පංචශීලයේ පිරිසුදු වෙන්න උපකාර වෙනවායි. අංගුත්තර නවක නිපාතයේ සූත්‍රය තියෙන්නේ. දැන් ඒ වගේ පංචශීලය සතර සතිපට්ඨානය පංචශීලයට එකිනෙකාට අන්‍යමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. එතෙන්දි මට මෙතන මේ පිටුවන් කියනන් මම මේ ලියලා එවන්නම් මේ ඩිස්කෂන් එකට.
හොඳයි, දරුවත් සාර්ථකව
කරලා නැහැ.
තෙරුවන් සරණයි සමින්ද මහත්මයා. ඒකටම මම පොඩි දෙයක් එකතු කරන්නම්. ඒ ප්‍රශ්නයක් හැටියට ඉස්සරහට අපිට ගන්න පුළුවන් වෙයි. ඔතනදී මම හිතන්නේ ඔය මේ නියත සීලයක් රැකීමේ ආනිසංස වශයෙන් සුගතිය තමයි බලාපොරොත්තු වෙන්නේ. යම්කිසි කෙනෙක් සීලයක් ඒ විදිහට රකින්නවා නම් ඒකේ විපාකයක් හැටියට සුගතිය බලාපොරොත්තු විය යුතුයි. ඒ වගේම මම හිතන්නේ මහා සම්ම විභංග සූත්‍රය හරි වෙන්න ඕනේ මට මතක හැටියට. ඒකෙදි කියනවා
කෙනෙක් තියෙනවා. ඔව්. සීල ආනිසංස පහ කියලා තියෙනවා ගොඩක් තැන්වලදී. සීල ආනිසංස පහ කියන තැන් තියෙන මහත්මයා මේ ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ මේ අය එතනම මේ අංගුත්තර නිකායේ මේ පස්වෙනි වංචක නිපාතේ 427 වෙනි PDF එකේ සීල සූත්‍රය කියලා එකක් තියෙනවා 427 ඒ කියන්නේ PDF එකේ 427 පොතේ පිටුව 406 ඒ කියන්නේ printed page එක 406 ඒකේ සීල සූත්‍රයේ තියෙනවා මේ දුස්සීලයාගේ සීල විපත්ති පහක් මේ සීලවන්තයාගේ ආනිසංස පහක් කියලා තියෙනවා. ඒකේදී පළවෙනි ආනිසංසය තියෙන්නේ මේ අප්‍රමාද අධිකරණය. ඒ කියන්නේ යම් කිසි බුද්ධලයක් හිතුවොත් එම තමන් මේ සීල් රකින්නවා කියලා රැකලා මේ ධනයක් සම්බ කරන්න ඕනේ කියලා හිතුවොත් එම මේ ඒ පුද්ගලයාට තමන්ගේ ධනෙ වැඩි කරගන්න පුළුවන් වෙනවා කියන කාරණාව. අනිත් කාරණේ තමයි නොබියව විසරදව රජ පිරිසක් මැදට වුණත්, බ්‍රාහ්මණ පිරිසක් මැදට වුණත්, සිටුරු පිරිසක් මැදට වුණත්, ශ්‍රමණ පිරිසක් මැදට වුණත් තමන් කරන්න පුළුවන් කියන කාරණාව. ඉතින් මේ කාරණාව සරල වශයෙන් කිව්වට මේ ක්ෂත්‍රීය පිරිස කියන්නේ කොහොමද, බ්‍රාහ්මණ පිරිස කියන්නේ කොහොමද කියලා වෙන වෙනම දන්නවනම් මේ කාරණේ කොයිතරම් වැදගත්ද කියලා මේ අවබෝධ වෙනවා. ඒකෙදි තුන්වෙනි මේ කාරණේ තමයි උසස් වූ කීර්ති ශබ්දයක් පැතිරෙනවා. ඒ කියන්නේ සීලවන්තයාගේ උසස් වූ කීර්ති ශබ්දයක් පැතිරෙනවා මරණයටපත් වෙන මොහොතේ සිහි ඇදුව මරණයටපත් වෙන්න පුළුවන් වෙනවා මේ සිහි මුලාව නැතුව. පස්වෙනි ආනිසංසය හැටියට සුගතිය උපදින්න ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ජයන්ත මහත්මයාකට මහත්තයා දෙකතු කරන්න
හොඳයි. තේරන් සරණයි මහත්තයාට මේක එකතු කරන්න ගියේ එකයි. ඒ කියන්නේ දැන් මෙහෙමයි මට තේරුම් ගන්න හැකියට විවිධ සූත්‍ර ආශ්‍රයෙන් දැන් සීලයේ විපාක තමයි දැන් සමින්ද මහත්මයා අපිට කියපු දේවල්. එතෙන්දි කියනවා සුගතිය උපදිනවායි කියලා. නමුත් එතනදී අපි බලන්න ඕනේ මෙහෙම මට මතක හරියට කම්ම විභංග සූත්‍රය කියන්නේ මට හිතෙන මහා සම්ම විභංග සූත්‍රය වෙන්න ඕනේ. එතනදී කියන්නේ මෙහෙමයි දැන් කෙනෙක් දකින්නවා කියලා කෙනෙක් සිල් රැකලා මේ විවිධ මත ගැන එතනදී කියන්නේ කෙනෙක් සිල් රැකලා දාන දීලා ඒ විදිහ හැමදේම කරලා ඉපදෙනවා දුගතියත් ඉපදෙනවා කියලා. ඒ කියන්නේ එතනදී කියන්නේ සිල් රැක්ක පමණින් ඒක යෙදුන පමණින්ම සුගත ඒක ආනිස්භාවයෙන් ඒ කියන්නේ ඒ අපි දැන් ඒ අපි හිතමු ඒ භවයයි කියලා අපි කතා කරමු. ඒකෝ ඒ ජීවත් වෙන කාලයේ තුල කරපු සිල් නිසා ඒකෙන් එකහෙලාම ඊළඟ භවයේ සුගතියට යනවා කියන එක නෙවෙයි කියලා හිතෙනවා ඒ ධර්මයේ විස්තර කරන විදිහට. ඒක ඇත්තටම වෙන්නේ මේ දැන් රකින්න සීලේ ආනිසංසයෙන් සුගතිය යනවා. නමුත් ඒ සුගතිය යනවා කියන එකෙන් ක්‍රියම කරන්නේ නැහැ. එයා සතරපායෙම ඉඳලා ඒ සතරපායට යන්න පුළුවන්. නමුත් මේ කරන හේතුවේ ඵලයක් හැටියට යම් කලක එයාට සුගතිය යන වාසනාවක් ඒකෙන් උදා වෙනවා කියන එකයි මම තේරුම් ගන්න තියෙන්නේ. සමෙන් මහත්මයාගේ පොඩ්ඩක් තවත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං.
මේ මම හිතන්නේ ධාතුන් වහන්සේ මේ අපි ඒක ගැන සාකච්ඡා කරමු. මේ මට දැනට මම දන්න විදිහට නම් මේ සීලය ආරක්ෂා කරොත් මේ අඩුම ගානේ පන්සිල් ආරක්ෂා කරොත් මේ ඊළඟ ජීවිතේ අනිවාර්යයෙන් සුගතිගාම වෙනවා. හැමදාම සුගතිය උපදිනවා කියලා නැහැ. ඒ කියන්නේ සෝවාන් වෙන්න කලින් මේ සියලු සුගති භව වලින් මිදෙනවා, මේ දුක්ගති භව වලින් මිදෙනවා කියලා නැහැ. සතර අපායන් හැමදාම මිදෙනවා කියලා නෙමෙයි කියලා කියන්නේ. නමුත් මේ ජීවිතේ පංචසීල් හරියට මේ මේ රැක්කොත් මේ සිහි මුලා නොවි මරණයට පත් වෙනවා කියන්නේ ඒ අවස්ථාවේ කුසල කර්මයක් මතක් වෙනවා කියන කාරණාවයි. ඒ නිසා ඊළඟ ජීවිතයේ සුගතිගාමි වෙනවා. නමුත් ඒ ජීවිතයේදී සිල් රකින්නවද, ඒක පවත් ගන්නවද, මාර්ගඵල ලබනවද, එහෙම නැත්නම් පරිහානියට පත් වෙනවද කියන එක එතනදී ඒ පුද්ගලයා සිද්ධ කරන්න ඕන. ඉතින් එහෙම නැතුව මේ සිල් රැක්කත් දුගතිගාමි වෙනවා කියලා කියන එක මෙහෙමයි. දැන් ඔතනදී කියන්නේ දැන් ওই මහා කම්ම විභංගය අනුව බෙදද්දී වඩා ගරු කර්මයක් කරලා තියෙන පුද්ගලයෙක් ගැන වෙන්න ඕනේ මේ ජනක මහත්තයා සඳහන් කරන්න ඇත්තේ. ඒ කියන්නේ එතන පුද්ගලයෝ හතර දෙනෙක් සඳහන් වෙනවා මහා කම්ම විභංගේ. පුණ්‍ය කර්ම කරලා මේ දිව්‍ය ලෝකෙ ඉන්න සුගතිගාමි වෙන පුද්ගලයෙකුයි දුගතිගාමි වෙන පුද්ගලයෙකුයි, පාප කර්ම කරලා සුගතිගාමි වෙන පුද්ගලයෙකුයි දුගතිගාමි වෙන පුද්ගලයෙකුයි කියලා හතර දෙනෙක් ගැන මහා කම්ම විභංගේදී සඳහන් කරන්නේ. ඒකෙදි කියන්නේ දැන් අපි කරලා තියෙන දේවල් වලට වඩා අතිශයින්ම ගරු කර්මයක් කලින් කරලා තියෙනවා නම් මේ ඒ තත්ත්වයට පත් වෙනවා කියන එකයි. නමුත් මේ දේවදත්ත හාමුදුරුවෝ හොඳම උදාහරණේ. දැන් දේවදත්ත හාමුදුරුවෝ හොඳ මේ හොඳ භික්ෂුවක් හැටියට කාලයක් ඉන්නවා, හොඳ සීලයක් රකින්න, හොඳ සමාධියක් වඩලා අභිඥා පව ලබා ගන්නවා. නමුත් යම් කලක සංඝ බේදය කරාද එතෙන් පටන් ඒ සංඝ බේදය කරන්න හිතුව දවස පටන් එතනින් එහාට සියලු ඥාන වලට සම්බන්ධීම කරන්න බැරි වෙනවා. ඒ සියලු කරුණු වලින් පිරිනමනවා. ඊට පස්සේ බාගතුන් වහන්සේ දේශනා කරනවා දේවදත්ත කියන භික්ෂුන් වහන්සේව අපායෙන් බේරන්න බැහැ. යම් කිසි කුසල මූලයක් තිබුණා නම් දේවදත්ත භික්ෂුන් වහන්සේ කෙරෙහි ඒකාස්තව මම මේ ප්‍රකාශ කරේ නැහැ. සර්ව සම්පූර්ණයෙන්ම කුසලයේ අයින් වුණාට පස්සේ මේ හොඳ කරන්න බැරි තත්ත්වයෙන් ඉන්න නිසා මේ අවස්ථාවේදී මම මේ ප්‍රකාශ කරන්නේ අප දේවදත්ත අපායකයි නිරයකයි කියලා දේශනා කරනවා. ඉතින් එතනදී කියන්නේ දැන් වඩා බලවත් කර්මයක් කරලා තියෙනවනම් ওই කියන සීල සම්පූර්ණ කරන්න බෑ කියන එක තමයි එතන අවබෝධ වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් බාගතුනාසික ප්‍රදේශවල සීල සම්පූර්ණ කරනවා නම් ඒ පුද්ගලයා ඒකෙන් බේරෙනවා. ඉතින් ඒ தත්ත්වය ආර්යකාන්ත தත්ත්වයට මම හිතන්නේ ඒ පත්තර ගන්න බැරි මට්ටමක් තියෙන වඩා මේ ප්‍රබල වූ ගරු කර්මයක් කරලා තියෙනවා නම් ඒකෙදි ඒ අවස්ථාවවලදී බේරෙන්න ක්‍රමයේ තියෙන ලෝණඵල සූත්‍රය අංගුත්තර ටික නිපාතේ තියෙනවා ලෝණඵල කියලා වර්ගයක්. ඒ ලෝණඵල වර්ගයේ ලෝණඵල සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් අඟුලිමාල හාමුදුරුව කොහොමද බේරුනේ, අජාසත් රජුරුව කොහොමද අවිචියේ ඉපදෙන්නේ නැතුව ඔසුපත් නිරේක නැත්නම් කුඩා නිරේකට ඉපදෙන්න යෙදුනි කියන කාරණේ තියෙනවා. යම් කිසි පුද්ගලයෙක්ගේ ගුණය අඩු නම් ඒ පුද්ගලයා අල්ප වූ පාපේනු නිරාගත වෙනවලු. ඒ කියන්නේ කුසල කර්ම කරලා තියෙන ප්‍රමාණය අඩු නම් ඉතා කුඩා පාපේකම මේ නිරයට යන්න පුළුවන්, දුක දිගාමි වෙන්න පුළුවන්, සතර අපායට පදින්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාගේ ගුණය මහත් නම් කුඩා පාපයක් නිසා නිරේගාමි වෙන්නේ නැහැ කියලා බාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒක උදාහරණයක් කියන්නේ පොල් කට්ටකට වතුර දාලා ලුණු කැටයක් දැම්මොත් ලුණු රහ වෙනවා. නමුත් ගඟකට ගිහිල්ලා ලුණු කැටයක් දැම්ම කියලා ලුණු රහ වෙන්නේ නැහැ. ඒ වගේ එක්තරා පුද්ගලයේ තව පුද්ගලෙක්ට අයිති එළුවෙක් හරි බටළුවෙක් හරි හොරකම් කරනවා. හොරකම් කරලා ඒක දැනගත්තාම අයිතිකරු ගිහිල්ලා කැමති නම් ඒ පළවෙනි හොරකම් කරපු පුද්ගලයාට බනිනවා. නැත්තම් ගහනවා, නැත්තම් බඳිනවා, නැත්තම් මරනවා කියන ඕන දෙයක් කරනවා. මොකද මේ පුද්ගලයා ඉතාම දුප්පතෙක්, නැත්තම් බලවන්තෙක් නෙමෙයි. තව පුද්ගලයෙකුත් මේ එළු හරි බටළු හරි අයිතිකාරයාගෙන් ගිහිල්ලා එළුවෙක් හරි බටළුවෙක් හරි හොරකම් කරනවා. එතනදී ඒ පුද්ගලයා දැනගෙන ඒ අයිතිකරු දැනගෙන ගිහිල්ලා බනින්න බෑ, ගහන්න බෑ. මොකද මේ පුද්ගලයා රජ කෙනෙක්, එහෙම නැත්තම් මහා ඇමති කෙනෙක්, එහෙමත් නැත්තම් මහා සේනාධිපති කෙනෙක්. ඉතින් ඒ නිසා කියන්න පුළුවන් දේවයන් වහන්සේ මගේ එළුවව දෙන්න, එහෙම නැත්නම් අඩු ගානේ ඒකට හරියන මුදලක් දෙන්න කියලා ඉල්ලන්න විතරයි පුළුවන්. එහෙම නැත්නම් කැමති විදිහට ගහන්නවත්, බනින්නවත්, බඳින්නවත්, මරන්නවත් හැකියාව ලැබෙන්නේ. ඒ මොකද මේ පුද්ගලයන් තියෙන බල මහත්ය නිසා. ඒ විදිහට බෞද්ධනාට දේශනා කරනවා යම් විදිහකින් කෙනෙකුට තමන්ගේ අකුසල කර්ම වලින් මිදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කුඩා අකුසල කර්ම වලින් කියලා බෞද්ධනාට දේශනා කරන්නේ. ඒක ආවෝදනය හැටියට ආනන්තර පාප කර්ම වලින් බේරෙන බැරි නිසා විය යුතුයි. ක්‍රමවේද හතරක් පාවිච්චි කිරීමෙන් කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියලා. මේ විදිහට ක්‍රම හතරක් ප්‍රගුණ කරොත් අකුසල කර්ම වලින් බොහෝ සෙයින් මිදෙන්න පුළුවන් කියන ප්‍රබලම අකුසල කර්ම වලින් බැරි වුණොත් මේ එතන කියලා තියෙන කුඩා අකුසල කර්ම වලින් මිදෙන්න පුළුවන් කියන එක. ඉතින් කාය භාවනා කියලා කියන්නේ කායගත සතිය නැත්නම් කායනුපස්සනාව. සීල භාවනා කියලා කියන්නේ අද අපි කතා කරපු සිල් වැඩන ක්‍රමය. චිත්ත භාවනා කියලා කියන්නේ සමතය. සංඥා භාවනා කියලා කියන්නේ විදර්ශනා. ඉතින් ඒක තියෙන්නේ අංගුත්තර තිගණිපාති කියන්නේ පළවෙනි පොතේ ලෝණපල වර්ගයේ ලෝණපල සූත්‍රයේ. භාගතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා නම් මම හිතන්නේ ජයන්ත මහත්තයා මේ පන්සිල් රැක්කහම හරියට රැක්කොත් කියන එකනේ කියන්නේ රැක්කහම ඒ ආනිසංස හැටියට සුගතිගාමි වෙනවා නම් රකින්න පුළුවන් නම් ඒකෙන් කියන්නේ ගරු කර්ම ඉදිලා නැහැ කියන එකයි.
ඔව් මම හිතන්නේ ඒක බොහොම පැහැදිලිව පේනවා මේ රකින්න බැරි කමයි වෙනවා ඇත්තේ. ඒ අර ගරු කර්ම නිසා ඒකට යන්නේ නැහැ කියන එකත්. ඒ කියන්නේ සීලය හරියට රකින්නව නම් සුගතිය යනවා කියන එක අපිට ඒක පැහැදිලි වුණා බොහොම පිං සමින් මහත්මයාට. ඒත් ඒක ඒ වගේම එතන පැහැදිලි වුණා මේ අපි එහෙම සුගතිය ගියා කියන්නේ අපි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරසර ගත්තේ නැහැ. නමුත් සුගතිගාමි වුණා කියන එක තමයි එතනින් කියන්නේ. ඒ කියන්නේ නැවත වරක් ඒ කර්ම විපාකයේ වෙලී වුණාම නැවතත් සතර පාය වැටීම තියෙන අවස්ථාවක් තියෙනවා කියන එක. මම හිතන්නේ ඒකයි. සුසුනාත්මය.
දැන් තමයි මට යමක් එකට එකතු කරන්න ඕන. බුදුමා කියපු සම්ම ඉසංග සූත්‍රයේ ඒකේ පුද්ගල හතර දෙනා කියන්නේ කතා කරලා තිබුණේ මට මතක විදිහට පුණ්‍ය ප්‍රතිඋත්ස සම්බන්ධව, ඒ කියන්නේ කුසල් කරපු අය සම්බන්ධව. ඒක සීලයට කතා කරලා තිබුණේ නැහැ. ඒකට දැන් මට මෙන්න මෙහෙම එකක් හිතෙනවා. දැන් මම මේකෙන් අතර හොඳ කාටද ඥාන සමාතේ මතු කරේ. ඒ කියන්නේ අපි ඉස්සනම නම් පින් කරලා, ඒ කියන්නේ කුසල් කරලා සුගති ඉපදෙන්න පුළුවන් කියන එක එතනින් ඒ බුදුරජාණන් වහන්සේගේ කම ඉබම් සූත්‍රයෙන් ඒක නිෂ්ප්‍රභාගය. ඒ කියන්නේ අපිට කිසිම සහතිකයක් නැහැ. කුසල් කළ පමණින් ඉතරක් වාදේ අපි හොඳ ආඥා ක්‍රිය පොද සැලකී ඉපදෙ කියන්නේ. හැබැයි මෙන්න මෙහෙම අපිට පොදු එකක් ගත්තොත් පොදු දායකකත විශේෂයෙන් අපි දන්න අපි දේශපාලන ක්ෂේත්‍රයේ ගොඩක් විශාල කුසල කර්ම සිද්ධ කරනවා. ඒ සියලු අතින් ගොඩක් తీරිලා තියෙනවා. ඒක නිසා මම හිතනවා මට හිතනවා දැන් මේ කාරණේ දඩ කතා කරන්නේ සීලය ගොඩක් අපේ ජීවිතේ සුරක්ෂිත කරනවා කියලා කුසලෙට වැඩි. ඉතින් මෙතන සීලය කුසලිය පොට්ටක් පැහැදිලි කරන්න දුන්න තරයි මම හිතන්නේ අපේ ජාන්ත මාත්‍යාරි සමින්ද මාත්‍යාරි සීලය හා කුසල මොකද අපි දෙකලට ගොඩක් පැටලෙනවා. ගොඩක් හිතනවා කුසල් කරන්න ඕනද ගොඩක් හිතනවා සීලයක් කියන ඕනද මේ දෙකේ මොකද වැදගත් කියන්නේ දැන් මෙතන මම හිතන්නේ අපි පැහැදිලි කරගන්න ඕනේ අැතත.
සමින්ද මාත්‍යාරි
ඔව් මේ ජයත් මහත්මයා පැහැදිලි කරා සමක් නැහැ මේ
නැහැ ඔබතුමා පැහැදිලි කරන්න එක වඩා හොඳයි මම හිතන සුදුසු කියලා.
දැන් මෙහෙමයි ඇත්තටම දැන් සීලය කියලා කිව්වහම කුසලයක්ද කියන එක ඇත්තටම දැන් රස කුසල් කියලා කිව්වහම බෙහෙවින් සිල් තමයි සඳහන් කරලා තියෙන්නේ. නමුත් මේ කුසල කුණ පිළිබඳව සමහරව අතර ගැටලු තියෙනවා. නමුත් දැන් රස කුණ ක්‍රියා කියලා කිව්වහම මේ දානීය සීලය භාවනාව මේ වේයාවචය අපචායනේ මේ ධර්මදේශනා ධර්ම ශ්‍රවණ යමේ මේ පින් දීම පින් අනුමෝදන් වීම පිටික කම්මය කියන මේ 10 තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදී දැන් අර ලෝණපල සූත්‍රයෙන්ම තමයි උත්තරේට එන්න වෙන්නේ. මොකද දැන් වඩා ප්‍රබල ඒ කියන්නේ දැන් මහා කම්ම විභංගය කියන්නේ පින් කරලා ඉන්න පුද්ගලයා අන්තිම මොහොතේ මරණයට පත් වෙලා මේ දුගතිගාමි වුණොත් එම ඒ දුගතියේ ඉපදෙන්න හේතු කර්මය එක්ක මරණාසන්න කාලේ ඒ පුද්ගලයා කරනවා. එහෙම නැත්නම් කලින්ම සම්පූර්ණ කරලා තියනවා කියන එක තමයි එතන කියන්නේ. දැන් කලින්ම සම්පූර්ණ කරලා තියනවා කියලා කිව්වම සමහර ඒ ජීවිතේ මුල කාලේ කරලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතීත භවයක මහා ගරු කර්මයක් කරලා තියෙනත් පුළුවන් මේ ජීවිතේ පළ දෙන්න දැන් ඒක බලපානවා වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැති නිසා අපි කොයිතරම් අකුසල කර්ම කරලා තියෙනවද කියලා පුළුවන් තරම් උත්කෘෂ්ඨ කුසල උත්කෘෂ්ඨ පුණ්‍ය කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මහා බලවත් පින් කරන්න ඕනේ අපිට මේක සහතික කරගන්න ඕන. ඉතින් ඒක නමුත් අපිට ඉතින් අතීතය බලන්න බැරි නිසා හරියටම ඒ පිළිබඳව දැඩි විශ්වාසකින් පසු වෙන්න ඕනේ නැහැ. නමුත් මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් අජාසත් කුමාරයාට පුළුවන් වුණා නම් අජාසත් කුමාරයා ප්‍රීතුගතේ කර්මය කරනවා. තමන්ගේ තාත්තා මරණයට පත් කරනවා. නමුත් මේ භාගතුන් වහන්සේ ළඟට පැමිණෙනවා. ඒක සඳහන් වෙන්නේ දීඝනිකාය දෙවනි සාමාන්‍ය බල සූත්‍රයේදී. පැමිණිලා මේ යම් සම්මාදිට්ඨියකට පැමිණිලා ඒ උතුම්ම සද්ධාවක් ලබනවා. පෘථග්ජන සද්ධාවන්තයෙන් අතර අග්‍රස්ථානය ලැබෙන තරම් සද්ධා වැඩි වෙනවා. ඒ නිසා විශාල පුණ්‍ය කර්ම ප්‍රමාණයක් කරනවා. ඒ කරලා එහෙම කරලා ඒ අජාසත් කුමාරයාට අජාසත් රජුලන්ට පුළුවන් වෙනවා අවීචී අන්තර කල්පයක් දුක් විඳින තිබ්බ කාරණාව ලෝකුඹු නිරේක ඉපදිලා අවුරුදු 30000ක් පල්ලෙහාට ගිහිල්ලා 30000ක් උඩට ඇවිල්ලා අවුරුදු 60000කින් මිදෙන්න. මිදිලා විජිතාවී කියලා පසේ බුදු නමක් හැටියට පසේ බුද්ධත්වයේ ලබන්නේ. ඉතින් හිතලා බලන්න දැන් ඒ කාරණේදී මේ ඒ තරම්ම ආනන්තර පාප කර්මයක වෙනස් කරගන්න පුළුවන් නම් ඔය මට්ටමටවත් ඒ කියන්නේ ඊට අඩුවෙන් තියෙන පාප කර්ම මේ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන දේවල් වලින් වෙනස් කරන්න පුළුවන් කියන එක භාගතුන් වහන්සේ දේශනා කරා කියලා මට අවබෝධය තියෙන්නේ. ඉතින් මේ දැන් ත්‍රිපිටකේ පරිහරණය කරන බොහෝ සිරිසේ ඉන්න නිසා හොඳින් මේ විමසලා බලන්න. ඉතින් මේ කාරණේදී දැන් මේ සීලය කියන එක විශේෂයෙන් රකින්න යද්දී අපිට පැමිණෙන බාධා හැටියට අපිට හිතාගන්න යම්කිසි අස්වැසිල්ලක් තියෙනවා. මේ අපි කලින් ප්‍රබලව කරලා තියෙනවද නැද්ද කියන එක. මොකද දැන් මේ අංගුත්තර ඒකාදශක නිපාතයේ තියෙන කිමත්තිය සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ සීලය නිසා මොකද ලැබෙන්නේ? සීලය නිසා මොකද ලැබෙන්නේ කියලා බැලුවහම අවිප්පටිසාරී භව තමයි කියලා තියෙන මුලින්. ඒ කියන්නේ සැප නැති බව, හිතලිතර නැති බව ලැබෙනවා. ඉතින් ඒ විදිහට බැලුවහම යම්කිසි පුද්ගලයෙක් හිත දෙගිඩියාවට පත් වෙන්නේ නැති විදිහටම පිරිසිදුව සීල් රකින්නවා කියන ආර්යකාන්ත විදිහටම රකින්න ඕනේ. එහෙම රැක්කහම එතන ආනිසංසය තියෙනවා. තමන්ගේ සීල් ආවර්ජනය කරපු පමණිනුත් විශේෂ ප්‍රීතියක් උපදින ප්‍රමෝද්‍ය ප්‍රීතියක් ඉපදිලා ඒ සම්බන්ධයෙන් කය සැහැල්ලු බව සංසිඳිලා, කය සංසිඳිලා සිත සංසිඳිලා, සිත සැපේ විඳලා, අඟිනුත් සැපේ විඳලා, සිත සමාධිගත වෙලා ඒ සමාධිය උපනිශ්‍රය කරගෙන සසරින් එතර වෙන්න තරම් හැකියාවක් තියෙනවා කියන එක තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. ඉතින් ඒ නිසා මේ 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 මතු කරපු කාරණේ නම් ඉතා වැදගත්. මහා කම්ම විභංගය, මහා කම්ම විභංගය කියලා කියන්නේ භාගතුන් වහන්සේට පමණක් දේශනා කරන්න පුළුවන් ධර්මපරයයක්. ඒකෙදි අපිට ඒකාන්තයෙන්ම අපිට වෙන දේ කොහම වුණත් දැන් අතීතය කියන එක අපිට කොහොමද වෙනස් කරන්න බෑනේ. අපි දැන් තීරණය කරගන්න ඕන අනාගත වර්තමානයේ සමග අනාගතය වෙනස් කරගන්නවා කියලා. අන්න ඒ විදිහට තීරණය කළ උපරිම වශයෙන් මහන්සි වුණොත් ඒ පුද්ගලයාට කියන්න තියෙන්නේ නිරේ උපදින්න සිද්ධ වුණොත් සමහර දවස් 7කට විතරයි සමහරලාට. ඉතින් ඒ වගේ අඩු වෙලා ඒක පළ දෙන්නේ එහෙම නැත්නම් අනිවාර්යෙන් සර්ව සම්පූර්ණයෙන්ම මිදෙනවා කියන එක. දැන් ওই මල්ලිකා දේවිය එහෙම දවස් 7කට උපදින්නේ විශාල වශයෙන් පින් කරලා තියෙන නිසා මනුස්ස ලෝකයේ දවස් වලින් දවස් 7යි නිරේ දුක් විඳින්නේ. ඉන්පසු නැවත සුගතිගාමි වෙනවා කියලා කියනවා. ජයන්ත මහත්මයාත් තනු කරුණු එකතු කරනවා නම්
නැහැ සමින්ද මහත්මයා දැන් බොහොම සර සම්පූර්ණ පිළිතුරක් අපිට එකට ලැබුණා. බොහොම කරුණු පහදෙදි වුණා. තෙරුවන් සරණයි. දලවත් මහත්මයා ඉන්නවද?
ඔය ඉන්නව ජයන්ත මහත්මයා. තෙරුවන් සරණයි. කාල වේලාව සලකා බලලා මං හිතනවා අද වැඩසටහන නිමා කරන්නයි දැන් වේලාව එළඹ තියෙන්නේ. මං හිතන්නේ මම යොග වෙනවා තුසිත මහත්මයාට අද දවසේදී වැඩසටහන නිමා කරන්න ලෙස. තෙරුවන් සරණයි.
හරි මහත්ය පොඩ්ඩක් වචන පහක තේරුම අහගන්න ඊට දෙන
කාන්ති ජයන්ත මහත්මිය හොඳයි හොඳයි හන්ඩ් හොඳයි ඊට පස්සේ තුසේ මහත්මයා ප්‍රමාණය වෙන බොහොම හොඳයි
සමෙන්දරණ සිංහ මහත්මිය කියලා දෙන අර දැන් සාමිනාන්සලා සීල් දීලා කියනවානේ පානාතිපාත වේරමණී චිත්තාපතන සමා ශික්ෂාපද සීලය වේරමණී සීලේකි චේතනා සීලේකි සංවර සීලේකි ප්‍රහාණ සීලේකි වීතික්කම සීලේකි කියලා මේ වචන පහේ තේරුම් පහ තේරුවා කරන්නේ.
ඔව් මේ ඕකන් මහත්මිය මේ ඒ වචනවල තේරුම කියලා කියන්නේ දැන් මේ සංවර සීලය කියලා කියන්නේ මේ අපි ඉන්ද්‍රිය සංවර සීලය තමයි එතනදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඒකෙදී දැන් ප්‍රහාණය දැන් මේ කාරණාවල් මම හිතන්නේ මේ විශේෂයෙන් අවබෝධ කරගන්න පුළුවන් සබ්බාසව සූත්‍රය ශ්‍රවණය කරොත් මේ වීතික්කම සීලය නම් එතන නැහැ. වීතික්කම සීලය කියලා කියන්නේ ඒ සීලය මේ පහු කරගෙන යනවා. ඒ කියන්නේ සීලය කැඩෙනවා කියන එක. අවිතික්කම සීලය කියලා කියන්නේ ඒ සීලයේ සීමාව තුළ තමන් ඉන්නවා කියන එකයි. ඉතින් ප්‍රහාණය කිරීම පිළිබඳව තියෙනවා මේ නොඑක් ආකාරයෙන් අපේ මේ අපේ අකුසල් ප්‍රහාණය කිරීම. ඒ කියන්නේ කාම විතර්ක නැති කිරීම, ඒ වගේ දැන් අපේ අකුසල් ප්‍රහාණය කිරීම තමයි එතන ප්‍රහාණ සීල කියලා කියන්නේ. මේ කාරණේ මම හිතන්නේ විශේෂයෙන්ම සඳහන් වෙන්නේ විසුද්ධි මාර්ගයේ වචන ටිකම හරියට තියෙනවා. පොඩ්ඩක් කියන්නම් ඒක බලන්න. ඉතින් ඒ කාරණා ටික මේ සඳහන් කරන්නේ කොයි වගේ තැනකදී සඳහන් කරපු එකද මහත්මියට මේ මතක කියලා කිව්වනම් මට
නාවිනේ අරියදම් මහඳුරෝ දැන් අපිට අෂ්ටාංග සීලය සමාදන් කරවල ඉවර වෙලා ඊට පස්සේ සීල ආවර්ජ සමාදන් කරවලා ඒ ශික්ෂා පදේ අරගෙන ඉන්නවා. චේතනා සීලේකි සංවර සීලේකි ප්‍රහාණ සීලේකි අවීතික්කම සීලේ කියලා ඒ සීල් පද අටටම ඒ විදිහට කියවනවා. ප්‍රහාණ
කියන එක මට එක වගේ තේරෙනවා. ඒ කියන්නේ ප්‍රහාණය කියලා කියන්නේ මේ ප්‍රාණඝාතය නම් වූ සිල්පදයේ සමාදන් වීමෙන් ප්‍රාණඝාත චේතනාව ප්‍රහාණය කරනවා කියලා කියන්නේ. ප්‍රාණඝාත චේතනාව මේ සංසිඳවනවා. ඒ කියන්නේ ප්‍රහාණය කරනවා, නැති කරනවා කියලා කියන්නේ. අදින්නාදානය කියන්නේ අදින්නාදානා වේරමණී ශික්ෂාපදයේ සමාදන් වීමෙන් හොරකම් කිරීමේ චේතනාව ප්‍රහාණය කරනවා. කියනක තමයි ප්‍රහාණ සීලය කියලා තියෙන්නේ. වේරමණී සීල කියලා කියන්නේ වැළකීම කියන අදහස. මේ ළඟ ළඟ යන අදහස් මේවට තියෙන්නේ. එතකොට මේ ප්‍රාණඝාත චේතනාවට විරුද්ධ චේතනාව තමයි චේතනා සීල කියලා තියෙන්නේ. එංග ප්‍රාණඝාතයෙන් සංවර වීම තමයි මෙතන සංවර සීල. සංවර වීම කියලා කියන්නේ ආවරණය වෙනවා කියන එකයි. සිද්ධ වෙන්න පුළුවන් විදි වළක්වනවා කියන එකයි. ඉතින් අවියෙත්තික්කම කියලා කියන්නේ අර ජීවිතයේ ඉඳවත් වස්තු නිසාවත් අමුතර ඥාති මිත්‍රාදීන් නිසාවත් අතපය අංග අතපය අවයව නිසාවත් ජීවිතය නිසාවත් කඩන්නේ නැහැ කියන එක තමයි අවියෙත්තික්කම සීලය කියලා කියන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් හරියට ආර්යකාන්ත විදියට ලකිද්දී මේ අංග පහම සම්පූර්ණ වෙනවා. පැහැදිලිද
මහත්මිය? ඔව් මට පැහැදිලුනද. මොකද මට හිතෙන අර වේරමණී කියන එක වැලකීම ප්‍රහාණය කියන්නේ වැලකීම කියලා. ඒක එතනයි මට
ඒකම එක ළඟම යන තේරුමක් තමයි තියෙන්නේ. මේ සීලන අර්ථය කියලා තමයි එතන පැහැදිලි කරලා තියෙන්නේ. මේ මොකද දැන් එක විදිහට අපි තුමු දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම පුරුදු පුහුණු වුණාම අපිටම සත්තු මරන්න අවස්ථා යෙදෙනවා 10ක්. ඒ 10 දීම අපි පුරුදු පුහුණු වුණාම 11 වෙනි අවස්ථාවට ඒක උපනිශ්‍රේ වෙනවා. ඉතින් මොකද දැන් මුලින්ම ප්‍රාණඝාතයෙන් වළකින්න මේ හිතන කෙනාට අසංකාරක සිත් නෙමෙයි ඇති වෙන්නේ සසංකාරක සිත්. ඒ කියන්නේ ඒ පුද්ගලයා බොහොම ආයාසෙන් තමයි මේ ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. මොකද ප්‍රාණඝාතය කරන්න හිතනවා යෙදෙනවා. නමුත් මේක පුරුදු පුහුණු වෙන්න 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 ඒක ප්‍රහාණය වීමක් වෙනවා. ඒ කියන්නේ ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ දැන් අපි තුම දැන් මදුරේ කනකොට මුලින්ම අපිට කොහොමත් අපිට හිතෙන්නේ හිතන්නත් කලින් අපි ගහරයි වරයි කියලා මදුරුවට. නමුත් මේක අපි හිතලමයි කරන්නේ. මේක හිතලා අපි කරන නිසා මේක හිතේ නවත්ත ගන්න පුළුවන් කියලා උත්සාහ කරන බුද්ධලයාට ඉන්පසු ප්‍රමාණිකූලව මේ මදුරේක් නෙවෙයි මදුරු කීප දෙනෙක් කියවත් මේ අතක් ඉස්සෙන්නවත් නැති මට්ටමකට ඒක ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ චේතනාවම ඒ ප්‍රාණඝාතය කියන කර්මය ප්‍රහාණය කරලා තියෙන්නේ. ප්‍රාණඝාත හේතුවම ප්‍රහාණය කරලා තියෙන්නේ. ඒකයි මේ ප්‍රහාණ කියන එකේ තේරුම. ඒ කියන්නේ හිත කම්පණය වෙන්නේ නැහැ. ප්‍රාණඝාතය වෙන්න හිත මේ වෙනස් වෙන්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්නෙම නැහැ කියලා අදහසක්මයි තියෙන්නේ. ඒ සමහර පුද්ගලයෝ ඉන්නවා මේ පංචේ සමාදන් වීම නිසා නෙමෙයි. මේ දැන් තමන්ගේ પરම්පරාවෙන් එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබුණ යම්කිසි ගුණාංගයක් නිසා මම ජීවිතේටම බොරු කියන්නේ නැහැ කියන සමහර පුද්ගලයෝ ඉන්නවා එහෙම. කවදාකවත් බොරුවක් කියලා නැහැ. කවදාකවත් සතෙක් මරලා නැහැ ජීවිතේ පොඩි කාලේ ඉඳලා. දැන් එහෙම පුද්ගලයන්ට ඒක ප්‍රහාණය වෙලා තියෙන මේ අවස්ථාවේකොට ප්‍රහාණය වෙලා කියන්නේ ඒ බොරු කියන චේතනාවක් එන්නේම නැහැ. බොරු කියලා බේරෙනවා කියලා මේ විසඳුමක් හැටියට මතක් වෙන්නේ නැහැ. ඒක ආවර්ජණය වෙන්නේ නැහැ බොරු කියනවා කියන එක. ඒක නෙවෙයි ප්‍රාණඝාතය කරනවා කියන එක ආවර්ජණය වෙන්නේ නැහැ. නැත්නම් අනිත් අයට තියෙන්නේ ප්‍රාණඝාත කරලත් බේරෙන්න පුළුවන්. ඒත් මේක හොඳ නැහැ නේද කියලා කල්පනා කරලා ඉනවා තියෙන්නේ. ඒ නිසා ඒකට මේ සිතේ කම්පනයක් ඇති වෙන්නේ නැහැ කියන කප්පේ තමයි මේ ප්‍රහාණය වෙනවා කියලා තියෙන්නේ. විශේෂයෙන් මේ විසුද්ධි මාර්ගයේ මේක සඳහන් කරලා තියෙනවා. මේ සීල නිර්දේශයේ මේ අංග පහකින් යුක්ත සීල මේ පංචවිධ සීල කියලා මේ අංග පහකින් නෙමෙයි පංචවිධ සීලේ ප්‍රභේද පහ වශයෙන් තියෙන තැන්වලදී මේ දේශනා කරලා තියෙනවා. ප්‍රමාණවත්ද මහත්මිය?
එහෙමයි සමින්ද මහත්තයා. දරුවන්සර්.
හොඳයි දරුවන්සරයි සෙවන් දෙනාටම මම හිතන්නේ මටත් ගොඩාක් ප්‍රශ්නිය සම්බන්ධව අහන්න තියෙනවා. අද කාලේ වෙලාව ගොඩක් මදි වුණා. මම දන්නවා මෙතන පොඩි හරි අසාධාරණයක් සිද්ධ වෙනවා ගොඩක් අය ඇති ප්‍රශ්න අහන්න. දැන් අද මොකද අපි පටන් ගත්තේ 9 මාර්ට් මේරුවට දැන් පෑ 3ක් ඉක්ම වෙලා ගිහිල්ලා එක නිසා අපි දැනට සාකච්ඡා මෙතේ නවත්වනවා. ඔබ උඹලන්ට අද ගහන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා නම් සමින්ද මහත්තයා දැන් ඊළඟ පාරට අයිමත් අපේ මේ අගෝස්තු මාසේ නැවත සාකච්ඡා කෙරෙන්නේ නැහැ. මොකද මේ යුරෝපේ සම හොලිඩේස් හින්දා. ඒක නිසා නැවත අපේ සාකච්ඡා පළවෙනිවට පටන් ගන්නෙ සැප්තැම්බර් පළවෙනි ඉරිදා. ඒ ඉරිදා අපේ සමිඳන්සිංහ මහත්මයාමයි සම්බන්ධ වෙන්නේ. ඒකින්ද අද ඔබලා ඉදිරිපත් කරන්න බැරි වුණ ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණා කරලා තියාගෙන හරි තියාගෙන එදා සමිත මාස්ටර් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ මාස්ටර් ඒක එදාට පිටපස්සේ සෑහීමට පත් වෙන අයුරින් පිළිතුරක් ලබා දෙයි කියලා මම හිතනවා. එතකොට අද විශේෂයෙන් මම හිතන ලලිත් මහත්මිය විශේෂයෙන් මතක් කරා. ඒත් මේ මැදිරි සහභාගී වෙච්ච අය වෙනුවෙන් මම මේ අයිමත් මතක් කරන්න මේ අපිට අද මේ ධර්ම සාකච්ඡාව මේ විදිහට අපි කල්යාණ මිත්‍ර වශයෙන් සමු වෙලා පවත්වාගෙන යන්න පුළුවන් වුණේ විශේෂයෙන්ම අපේ ඩොක්ටර් ලලිත් දළුවත්ත මහත්තයා හින්දා. ලලිත් මහත් ලලිත් දළුවත්ත මහත්තයා දැනට අවුරුදු 10ක් විතර ඉස්සෙ මේ සමස්ත අන්තර්ජාලයේ පවත්වාගෙන යනවා. ඒක ඉතාම වේසකරන කටිස්සක් කියලා මට තේරුණේ මේ අවස්ථා පහක් මෙමින්ද හැවෙලි අවස්ථා මම මේ සංවිධානය කරේ අපිට අහකට මේ ධර්ම සාකච්ඡාව. ඒක කොච්චරම වේසකරන දෙයක්ද කියලා මට තේරුණේ මේ ටිකේ මේ මහත්මයා මේක දැනට අවුරුදු ගානක් ඉස්සේ කරගෙන යනවා මේ වේසකර කටිස්ස. අදත් මම හිතන්නේ උදේ පාන්දර ඕස්ට්‍රේලියාවේ ධර්ම සාකච්ඡාවක් කරනවා මේ විදිහට. ඉතින් ඒ වගේ වේසකාරී දෙයක් මම හිතන්නේ මේ මහත්මයා කරගෙන යන්නේ විශේෂයෙන්ම කිසිම පෞද්ගලික ලාභයක් නොතකා. මොකද වෙන අන්තර්ජාලික රේඩියෝ එකක් හෝ යම්කිසි මාධ්‍ය ජාලයක් යමක් කරන්නේ විශේෂයෙන් වෙළඳ දැන්වීම් හෝ යම්කිසි මොකක් හරි පරමාර්ථයක් මුල් කරගෙන, කියන මූල්‍යමය පරමාර්ථයක් මුල් කරගෙන. දැන් මෙතදී කිසිම මූල්‍යමය පරමාර්ථයක් මුල් නොකරගෙන තමන්ගේ කාලයේ තමන්ගේ ශ්‍රමයේ තමන්ගේ මුදල් වැය කරමින් මෙවන් උත්තම කාර්යයක් කිරීම නිසා තමයි අද අපිට මේ විදිහට මුල ගැහෙන ලැබුණේ, මේ විදිහට අපිට ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණේ. මේ අතර මේ විදිහට අලුත් අහන් නැති ධර්ම අපිට කණ්ඩ අහන්න ලැබුණේ. ඒක නිසා මම විශේෂයෙන් මේ අවස්ථාවේදී ලලිත් දල්වත්ත මහත්තයාට විශේෂයෙන්ම කෘතඥ පූර්ණතර මගේ නමස්කාරය සිදු කරනවා, පින්නුම් කරනවා. ඒ වගේම අද ඔබලාට අඳුල්ලා දෙන්න ඕන මේ දැන් මේ මගේ සම්බන්ධ සම්බන්ධයට විශේෂයෙන්ම මෙතන ඉන්න සම්ින්ද රන්සෙන් මහත්මයා අද මේ අපේ ධර්ම දේශනය කරගෙන ගියේ. එතුම විශේෂයෙන්ම ත්‍රිපිටකේ අපිට අපි විශේෂයෙන් අපි වගේ විදේශ ගතවල ඉන්න ඇත්තේ විශේෂම ත්‍රිපිටකේ උපයෝග කරගන්න ඕන අවස්ථාවල අපිට ගන්න විදියක් නෑ. මොකද හැමෝම ත්‍රිපිටකේ නෑ. ඒ මහත්ය විශේෂයෙන් මම ඉතින් මම අහාර දැනුවත් දැනගත් විදියට විශේෂ ස්කෑන් අන්තය කියනල මේ ත්‍රිපිටකේ හැම කොලයක් ගාලෙම ගලවල මේවා ගන්තාරු වල ඒ කියන්නේ PDF PDF ෆෝමැට් එකට හරවලා, ඒ කියන්නේ අන්තර්ජාලය තුලින් බැලිය හැකි ෆෝමැට් එකට හරවලා දැන් අන්තර්ජාතයේ එතුමාගේ විද්‍යාලය දාලා තියෙනවා. ඒකෙන් තමයි අපි හැමදාම ධර්ම සාකච්ඡා කරනකොට කොටස් ලබා ගන්න අපි ඒ කියන්නේ කොටස් දෙකකින් මේ පරිහරණය කරන්න. ඒ නිසා එතුමාට අප්‍රමාණකින් එතුමා මේ අද සාකච්ඡාවට සහභාගී වුණා. වෙනතර නැතුවත් අපි එතුමාට පින් දෙනවා. මොකද මේ මහා පුණ්‍යම කටයුතු කරලා එතෙම එතුමාත් මහා කාර්ය බහුල පුද්ගලෙක්, දවස් හතක් මං හිතන්නේ වේතන පුද්ගලෙක් මේ ධර්ම කටයුතු වෙනුවෙන් තමන්ගේ කාලය සමය වැය කළා. ඒක නිසා අද අපි වෙන්නේ විශේෂයෙන් මේ ඉරිද දවසේ මෙහෙම කාලය සාගෙන ආවට කාලය වැය කරාට විශේෂ බාධක නැත්තේ එතුමා ඒ කතහැරියට එතුමා කොහොමද සම්බන්ධයෙන් අපිට හැකි පමණින් මේ අපි යන්නව සංසාරේ ගමන කෙටි කර ගැනීමට අපිට යම් ධර්ම මාර්ග කියලා දුන්න එකට අපි ගොඩාක් පින් අනුමෝදන් කරන ඔබතුමාට විශේෂයෙන් සහභාගී වෙච්ච අය වෙනුවෙන්. එතෙම ඒ වගේම ජයන්ත මහත්මයා හැමදාම අපිට මේ ධර්ම සාකච්ඡා කරගන්නට විශේෂ වෙනසක් දරලා මහන්සියලා අත්‍යවශ්‍ය ධර්ම වැඩක ධර්ම කොටස් කියලා දෙනවා. ඒ වගේ මේ තුන් දෙනාටම විශේෂයෙන් මම මේ අවස්ථාවේදී මේ තුන් දෙනාගේ ගුරුවරුන්ටත් මේ තුන් දෙනාගේ දෙමාපියන්ටත් මේ තුන් දෙනාගේ දෙපස ඇතුළු ළමයින්ටත් සියලු දෙනාටම අනන්ත ප්‍රමාණ පින් දෙනවා. මේ මහා කටයුත්තට අපිව දායක කිරීම ගැන මේ මම හිතන්නේ සංසාරේ අපිට යම් කිසි වරදක් වෙන්න තියෙනවා නම් එක වරදක් හරි ඒ ඔබතුමා කිව්වන් කූඹියක් වරන මරදක් හරි අපි ගැලවෙනවා මේ ධර්ම කරුණ ඉගෙන ගැනීම. ඒක නිසා ඔබතුමාලාට ඔබලගේ පෞලිදීයටත් අනන්ත ප්‍රමාණ පින් සිද්ධ වේවා. එබැවින් ඔබලාගේ මේ හැකි ඉක්මනින්ම නිර්වාණය අවබෝධ කර ගැනීමට ඔබලාට වාසනාව මේ පුණ්‍යම කටයුතු උදව් උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ప్రభుత్వ